දැන් සමාධියේදී හිත දුවන්න පුළුවන්. අපි පැය භාගයක් ඉන්නවා කිව්වට අතරින් පතර දුවලා ආයි ගෙනවහම ආයි ඉන්න. ආයි දන්නේම නැතුව දුවන අපහු ගේනවා ඉන්නවා. හැබැයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නේද? හිත තමයි ටිකක් දුවන්නේ. සමාධියේදී. දැන් ධානා කරනකොට එහෙම දුවන්නේත් නැහැ. Tamanට වෙලාව ගත වෙනවා දැනෙන්නෙත් නැහැ. දැන් සමාධියේදී ටිකක් සමහර වෙලාවට දැන් කොච්චර වෙලා හිටියද දැන් නවත්තන්න ඕනද එහෙම හිතෙනවා. දැන් ප්‍රථම ධානයේ වඩද්දී ඒ වගේ කාලය ගැන එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. මොකද සමාධිය ප්‍රබලයි. දැන් පැය භාගයක් ඉන්නවා කියන එක මහ දෙයක් නෙවෙයි. නේද? අපි බලන්න පටන් ගන්නකොට නම් පැය භාගයේ කිව්වහන් ටිකක් බයත් හිතුණා නේද? ඔව් වාඩිලා ඉන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. දැන් එහෙම ප්‍රශ්න නැහැ නේද? පැය භාගේ නෙමෙයි දැන් පැයක් වුණත් ඕනනම් වාඩිලා ඉන්න පුළුවන් හෙල්ලෙන්නේ නැතු. ආ අපහසුයක් නැතු. එහෙම වෙනවා මේ හිත එකඟ වීම දියුණු වීමත් එක්ක. ඒක තමයි මේ සමාධිය ප්‍රබල වීම කියන්නේ. එතකොට අපි සමාධියේදී කරන්නේ හිත දුවන්න තියෙන හේතු යටපත් කිරීමක්. හිත දුවන්න හේතු තමයි අපි නීවරණ ධර්ම කියලා කියන්නේ. පංච නීවරණ. එතකොට නීවරණ ಜಾති පහක් තියෙනවා. අපේ හිත දුවෝන නීවරණ පහක් තියෙනවා. මොනවාද ඒ පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඔය පහ. කාමච්ඡන්ද කියන්නේ පංචකාමය. ඔව්. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවන්න තියෙන ආශාව. දැන් අපි ඉන්නකොට සද්දයක් ඇහුනහම අර ඒක ගැන හිත හිතා ඉන්න හිතෙන්නේ ඒකට තියෙන ඇලීම හින්දා. එතකොට ඒ කාමච්ඡන්දෙන් තමයි ඒක දිගේ ගෙනියන්නේ. එහෙම නැත්නම් ඒ තරහ අදහසක් එන්නත් පුළුවන්. අර සද්ද කරනවා මට භාවනා කරන්න බෑ. නේද? ඒත් මේ සද්දෙ හින්දා ඉන්නේ. එතකොට ඒක ගැටෙන පැත්තෙන් යනවා. ව්‍යාපාදේ. එතකොට ඇලීම පැත්තෙනුත් හිත දුවනවා, ගැටීම පැත්තෙනුත් හිත දුවනවා. කාමච්ඡන්දේ හරි ව්‍යාපාදේ හරි ප්‍රබල වෙනකොට ඒ පස්සේ හිත වැඩ කරනවා, මෙතන අවධානේ නැහැ. කියන්නේ සමාධිය නැති කරනවා. හරි. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන සමාධිය ප්‍රබල වෙනකොට ඒව ඇහුණට අපි ඒව පස්සේ දුවන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සමාධිය බලවත් නීවරණ දැන් යටපත් වෙලා. ඒක තමයි වෙන්නේ මේ හිත සමාධිය දියුණු වෙනකොට. දැන් ප්‍රථම ධානයේට දියුණු වුණහන් නීවරණ වලින් හිත දුවවන්න බෑ. දුවන්න හැදුවට දුවන්නේ නැහැ. මෙතනම ඉන්නවා. ඒක තමයි සමාධියේ ධානයේ වෙනස. සමාධියේදී නම් දුවනවා. දුවලා ටිකක් වෙලා ගිහින් තමයි දන්නේ ආ දැන් මෙතන අවධානේ නැහැ නේ. මේ මොනවද හිත හිතා ඉන්නවද? ඒකට ආයෙ ගෙන්න ඕනේ. ප්‍රථම ධානයේදී එහෙම නැහැ. දුවන්න හදනකොට පේනවා. අන්න සද්දයක් ඇහුණා මේ දුවන්න හදනවා. ආයෙ මෙතන තියාගන්න. ඒකට හේතුව තමයි අපි දැන් අරමුණට ගන්න ගතිය දැන් බලවත් වෙලා. ධ්‍යාන අරමුණට නැත්නම් සමාධි අරමුණට හිත යොමු කරන ගතිය දැන් ප්‍රබලයි. සමාධියට වඩා. ඉතින් ඕකට කියනවා විතක්කය කියලා. අරමුණට හිත යොමු කරන ගතියට කියනවා විතක්ක. එතකොට ඒ අරමුණ එතකොට එතෙන්ට යොමු කරාම ඒක පේන ගතියක් තියෙනවා නේද? අරමුණේ රැඳ වෙනකොට. ඒක තමයි විචාරය. හරි? එතනම ඒ හිත රැඳවිලා තියෙන්නේ විචාරෙන්. එතකොට විතක්ක විචාර. ඕක ප්‍රබල වෙනවා ප්‍රථම ධානයේදී. එතකොට කාමච්ඡන්දයෙන් වගේ එහෙම දුගන්නේ නැහැ. සද්දේ ඇහෙනවා. ඇහුණට ඒක බාධාවක් වෙන්නේ නැහැ. හරි. තමා උදාහරණයක් සද්දේ ගත්තේ වෙන වෙන ඒවත් එන්න පුළුවන්. දැන් සුවඳක් ගඳක් එහෙම එන්න පුළුවන්. ඒවයින් බාධා වෙන්නේත් නැහැ. හරි. රිදුම් එහෙම එන්න පුළුවන්. ඉතින් යන්තම් රිදුමක් තිබුණාට ඒ හෙල්ලෙන්න යන්නේ නැහැ. ඒක ඔහි තිබුණාවේ අපේ අවධානේ මෙතන තියෙනවා. ඒ නීවරණ මතුවෙන්න හැදුවට ඒවයින් හිත කඩන්න බෑ. තමන්ගේ හිත එකඟ වීම බලවත්. හරි, සමාධිය බලවත්. ඉතින් හිත දුවන් නැති වෙනකොට දැන් ලොකු සතුටකුත් තියෙනවා හිතට නේද? භාවනා කරනකොට. ඔව්. ඒ ප්‍රීතියකුත් දැනෙනවා. නේද? හිත එකඟ වෙන්නේ නැත්තම් ටිකක් අමාරුයි දුකයි වගේ. කරගන්න බැහැ. දැන් අර සතුටු ගතියක් නේද තියෙන්නේ හොඳට ඉන්න පුළුවන් වෙනකොට. ඒ ප්‍රීතියක් Tamanට ටික ටික දැනෙන්න ගන්න. ඊළඟට සුඛයක් තියෙනවා. ඒකයි ඕකේ ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. සුඛ ගතිය. ප්‍රීති සුඛ. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවෙත් බලව. එක අරමුණේම හිත තියෙනවා. චිත්ත ඒකාග්‍රතාව. ඉතින් ඕක තමයි ප්‍රථම ධානයේ තියෙන අංග ටික. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගත ඔය ටික බලවත් වෙනවා. ඒක තමයි අපි ප්‍රථම ධානය කියන්නේ. එතකොට බලන්න ඒ ටික බලවත් වුණාම හිත දුවන්නේ නැහැ. මෙතනම තියාගෙන ඉන්න පුළුවන්. හරි. එතකොට මුලදී වගේ අමාරුවක් නැහැ. අර සමාධිය හදාගන්න කාලේ වගේ දැන් අමාරුවක් නැහැ. නේද? අපහසුකමක් නැතුව Tamanට ඉන්න පුළුවන්. ඉතින් තාම සමාධියේ ප්‍රබල නැති අය ඉන්නේ අර නීවරණ තාම මතුවෙනවා. හරි. ඉතින් ඒගොල්ලෝ තව තව භාවනාවේ යෙදিলা මේ සමාධිය ප්‍රගුණ කරගන්න ඕන. බලවත් කරගන්න ඕන. ඒකට තමයි අපි සක්මන් භාවනාවේ කරන්න කියන්නේ. ඊළඟට අනිත් භාවනා දෙක නේද? ඇලීම් ගැටීම් අඩු කරන භාවනා, මෛත්‍රිය පිළිකුල. ඊළඟට පුළුවන් තරම් ආනාපාන සතිය ඉන්න ඕන. පැය භාගයකට වැඩි වෙලාවක් ඉන්න උත්සාහ කරනවා ආනාපාන සතිය. එතකොට තමයි නීවරණ ටිකෙන් ටික යටපත් වෙලා මතු නොවන ගන්නට එන්නේ. එතකොට Tamanට අර ප්‍රථම ධාන මට්ටමට යන්න පුළුවන්කම එනවා. හරි. ඒ කියන්නේ විතක්කේ අරමුණට හිත ගේන ගතිය බලවත් වෙනවා. හරි. ඒ නිදිමත එහෙම එනේවා අයින් වෙලා යනවා. නිදිමත කියන්නේ තීන මිද්දේ. නිදිමතාවුත් හිත දුවනවාද කියලා දන්නේ නෑ නේද? තමන්ගේ අවධානය හොඳට තියෙන්න ඕන. එතකොට තීන මිද්දේ යටපත් වෙනවා. ඊළඟට හිත විසිරෙන ගතියත් යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච කලබල ගතිය අඩු වෙනවා. මේක ගැන තියෙන සැකත් දැන් දුරු වෙනවා නේද ටික ටික. විචිකිච්ඡාවත් දුරු වෙනවා. තමන්ගේ සමාධිය ඉන්න පුළුවන් වෙනකොට, ධානය වඩන්න පුළුවන් වෙනකොට අර කලින් තිබුණ සැක දැන් ටික ටික අයින් වෙනවා. ඒකයි මං කියේ මේවා අත්දකින්නකොට සැක දුරු වෙනවා. ඒතර විචිකිච්ඡාව ටිකෙන් ටික දුරු වෙනවා. හරි. ඒතර සමාධි ධාන වලින් පුළුවන් අපිට ඔය නීවරණ පහ යටපත් කරන්න. යටපත් කරන්න. නැති කරන්න නෙවෙයි. නෑ. ආයි මතුවෙනවා. හැබැයි මේ සමාධියට සමවැදිලා ඉන්නකන් ඒක යටපත් වෙලා. ධානයකට සමවැදිලා ඉන්නකන් යටපත් වෙලා. එහේ යටපත් වුණහම ඒවා තුනී වෙනවා. ඒතර කඩන්න ලේසි. හරි. එතකොට මේ ප්‍රථම ධාන මට්ටම කියන්නේ ඔන්න ඔය අපේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා ටිකක් ප්‍රබල වෙනවා. ඉතින් ඒකෙන් විතක්ක විචාරේ තමයි Tamanට හොඳට අඳුරන්න පුළුවන්. දුවන්න හදනකොටම දුවන්න දෙන්නේ නැහැ එතන නවත්තනවා. හැබැයි දුවන්න හදන ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒ හින්දා තමයි විතක්ක විචාර ඕන පළවෙනි ධානයේදී. හරි. ඉතින් දැන් ප්‍රථම ධානයේ වඩන අය දන්නවා දැන් සමාධිය ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ඉස්සර ප්‍රශ්නේ තිබුණේ කොහොමද සමාධියේ ඉන්න කියන එක. දැන් ඒ ප්‍රශ්න නැහැ. සමාධිය හොඳට තියෙනවා නේ. දැන් ප්‍රථම ධානයේ දිනු කරගන්න එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න. ඉතින් ප්‍රථම ධානයේ හොඳට තේරුම් යන්නේ අපි කවදා හරි දෙවෙනි ධානයේ වඩනකොට. දෙවෙනි ධානයේ වඩන්න උත්සාහ කරනකොට ඔන්න තමන්ට ප්‍රථම ධානයේ ගැන තියෙන ප්‍රශ්න ටික ටික අයින් වෙලා යනවා. මොකද ඒක හොඳට දැනෙනවා දෙවෙනි එක කරද්දී. ඈ. ඒ වගේ අපි ඉතින් හිත එහෙම තුන්වෙනි ධානයට, චතුර්ථ ධානයට දියුණු කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒවා කරන්න පුළුවන් දේවල් කියලා නේද? ඔව්. ඔව් මහා කාලයක් යන්නේ තමන් උත්සාහ කළොත් කරන්න පුළුවන් දේවල්. හරි. මේ හිත එකඟ කිරීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේ භාවනාවල යෙදුන් නැති හින්දා තමයි දැනගෙන හිටියේ නෑ අපටත් මේ හිත එකඟ කරන්න පුළුවන්ද කියලා නේද? දැන් මේවා යෙදෙනකොට පේනවා මේ කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා තව තව වැඩි දියුණු කරගන්න ඕනේ. වැඩි දියුණු කරන්න මතක තියාගන්න දවස ගානේ කරන්න ඕන. මම හදාගත්තු එක නැත්තම් නැති වෙනව නොකර හිටියෝ. මොකද මේ ධ්‍යාන කියන ඒවා මේ ලෞකික දේවල්. ලෝකෙට අයිති දේවල්. ඒවා පුරුදු කරනකන් තියනවා නොකරොත් නැති වෙනවා. හරි? එහෙනම් අපි දැන් හදාගත්තු ඒ සමාධිය ධානය නැති නොවී තියෙන්න නම් කරන්න තියෙන්නේ හැමදාම පැය භාගයක් හරි කරන්න ඕන. දවසකට එක සැරයක්. හරි? අඩු ගානේ පැය භාගයක් ඊට වැඩිය කරන්න පුළුවන් නම් හොඳයි. වාර කීපයක් කරන්න පුළුවන් නම් පැය භාගේව තවත් හොඳයි. අඩු ගානේ එක සැරයක් හරි මේ සමාධියේ ඉන්න ඕන පැය භාගයක්. හ්ම්? කොච්චර වැඩ තිබුණත් ඒකට වෙලාව දාගන්න. කොයි වෙලාවෙයි. අංගයක් කරගන්න ඕන. දැන් සමහර විට ඔයගොල්ලෝ එහෙම කරපු අයට දැනෙනවා ඇති ඔන්න බැරි වෙලාවත් අද භාවනා කළේ නැති වුණොත් එහෙම ටිකක් ඇඟට ටිකක් අමාරුවක් දැනෙනවා. හිතටත් ටිකක් මදි වගේ. ඔන්න ඔය ගතිය එනවනම් හොඳයි. ඕක තමයි එතකොට අපේ දැන් මුලින් තිබුණ එක දැන් මුලින් ඔය දැන් සමාධි කියන එක අපේ මුලින් තියෙන එච්චර බලවත් නැහැ. එතකොට කියනවා ඒකට ඉන්ද්‍රිය කියලා. සමාධි ඉන්ද්‍රිය. දැන් ඔක වඩනකොට වෙන්නේ දැන් ඒක බලයක් බවට පත් වෙනවා. ඈ? ඉන්ද්‍රිය බල බවට පත් වෙනවා. බලයක් කියන්නේ Taman ඒකට යොමු කරනවා. එංගර මේක නොකරොත් නිකන් හිතට මදි වගේ දැනෙන්නේ ඒ සමාධිය බලයක් වෙලා තමන් ඒකට යොමු කරනවා. එතකොට කොහොම හරි කරන්න හිතෙනවා. ඉතින් ඒ தത്വෙට තමයි අපි මේ ඉන්ද්‍රිය වඩා ගන්න ඕන. දැන් ඉන්ද්‍රිය කියනකොට පංච ඉන්ද්‍රිය කියලා තියෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල බවට පත් කිරීමයි ඔය කරන්නේ. මොනවාද පංච ඉන්ද්‍රිය? ඇහැ කන නාසය නෙවෙයි මේ කියන්නේ දැන් ඈ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. හරි. දැන් කෙනෙක් ධර්ම මාර්ගයට නැත්තම් නිවන් මාර්ගයට වැටෙන්න අවශ්‍ය වෙන්නේ ඔය පහ. මොනවද? ශ්‍රද්ධාව, වීරිය. වීරිය කියන්නේ උත්සාහ කරන ගතිය. හරි. දැන් ඔයගලන්ට පේනවා ඇති ඔය තමන්ගේ තියෙනවා. දහම ගැන ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා නේද වෙනදට වඩා. ඊළඟට දැන් වීරිය කරනවා. මේ වෙලාව වෙන් කරගෙන ඇවිල්ලා උත්සාහ කරනවා වීරිය ඔය කරන්නේ. ශ්‍රද්ධාව, වීරිය, සති. සතිය කියන්නේ දැන් සක්මන් කරනකොට සතිය වැඩෙන්නේ. සිහිය පිහිටනවා. ඈ ඒ මොහොතේ දැනෙන දෙයට සිහිය පිහිටවන. දැන් සක්මනේදී ඒක නේද කරන්න කිවි. ඒ මොහොතේ දැනෙන දෙයට අවධානය යොමු කරන්න. ඒකට ඒ සිහිය වැඩෙන්නේ එතන සතිය. හරි. ඊළඟට සමාධිය කියන්නේ එක අරමුණක හිත තියාගෙන ඉන්න පුළුවන්කම. දැන් ඒක තමයි ඔය වඩන්නේ. සමාධි ධානය කියලා වඩන්නේ සමාධි. ඈ? ඒතර සද්ධාව, වීරිය, සතිය, සමාධිය. දැන් ඔය ඔක්කොම කරන්න නුවණකුත් ඕන. නේද? ප්‍රඥාව. ප්‍රඥාවෙන් තේරුම් අරන් තමයි මේවා කරන්නේ. මේ වෙලාවේ මේ භාවනා කළොත් හොඳයි කියලා ඒ ප්‍රඥාවෙන් කියන්නේ. මේ විදිහට කරන්න ඕන කියන එක තමන්ගේ ප්‍රඥාවෙන් ඒක කියන්නේ. එතකොට ඒ යම්කිසි ප්‍රඥාවකුත් තියෙනවා. ඕක තමයි පංච ඉන්ද්‍රිය කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ මේ පංච ඉන්ද්‍රියම යෙදෙනවා ඔතන. නේද? ශ්‍රද්ධාව යෙදෙනවා. නෑ මේක ගැන විශ්වාසයක් තියෙනවා. දැන් ශ්‍රද්ධාව. ඊළඟට උත්සාහ කරනවා කියන්නේ විරිය. වීරිය කරනවා. ඊළඟට සිහිය ටිකෙන් ටික වැඩෙනවා සතිය. ඒ මොහොතේ දැනෙන දෙයට සිහිය යොමු කරගෙන ඉන්න. අර වෙන දේවල් හිත හිතා ඉන්නව නෙමෙයි අපි. ඒ මොහොතේ දැනෙන දෙයට සිහිය යොමු කරනවා සතිය. හරි. ඊළඟට සමාධිය කියන්නේ ඇස් පියාගෙන කරද්දි තමයි සමාධිය වැඩෙන්නේ. එක අරමුණක තියාගෙන ඉන්න. දැන් සතිය ඇස් අරගෙනත් වඩන්න පුළුවන්. සක්මන් කරන්නේ ඇස් අරගෙන. එතකොට සතිය වැඩෙන්නේ. සමාධිය එහෙම නෙමෙයි. සමාධිය ඇස් පියාගෙන අපි එක තැනක එක අරමුණක තමයි හිත තියාගෙන ඉන්නේ. ඒකාග්‍රතාවය කියන්නේ. හරි. ඒ සමාධිය. ඊළඟට සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා ප්‍රඥාවෙන් තමයි දැන් මේක කරන්න ඕන, මේ විදිහට කරන්න ඕන, ඒ අවබෝධයෙන්. එතකොට ඔය පහ දැන් මුලින් එච්චර බලවත්ව තිබුණේ නැහැ අපි භාවනා කරන්න පටන් ගන්න කලින්, එහෙම නේද? මාස දෙකකට විතර කලින් ඔය තිබ්බේ නැහැ. දැන් ඒක ඔන්න බල බවට පත් වෙනවා. දැන් ඉන්ද්‍රිය ටික වඩනකොට වඩනකොට ඉන්ද්‍රිය බල බවට පත් වෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල බවට පත් වෙනවා. මේ පංච බල වුණාම කාටවත් නවත්තන්න බෑ තමන් මේවා යෙදෙන එක. ඒ පහම බලයක් වෙලා තමන්ව මේකේ ඉස්සරහට ගෙනියනවා. හරි. ඉතින් අන්න ඒ මට්ටමට තමයි මේවා වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට වෙන කාටවත් නවත්තන්න බෑ. තමන්ට ඕනකම තියෙන මාර්ගේ වඩන්න ඒක ඉස්සරහට යන්න උදව් වෙනවා. දැන් තමන්ගේ සමාධිය උදව් වෙනවා තමන්ට ඉස්සරහට යන්න. හරි. අනික් කෙලෙස් යටපත් කරලා. ඒ විදිහට තමයි ඒක ප්‍රබල වෙනවා, ප්‍රගුණ වෙනවා කියන්නේ ඒවා බල බවට පත් වෙනවා. ඒතර පංච ඉන්ද්‍රිය පංච බල බවට පත් කරගන්න. මෙහෙමයි. ඔතන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් වැඩෙනවා. ලෝකෝත්තර එක නෙවෙයි. ලෝකෝත්තර මාර්ගයට වැඩෙන්න පසුබිම දැන් සකස් වෙන්නේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා උතන. හරි. ඒකත් ලොකු දෙයක්. මොකද ඒක වැඩෙනකොට තමයි ලෝකෝත්තර පැත්තට වැටෙන්න පුළුවන්. ලෝකෝත්තර පැත්ත කියන්නේ අපි සෝවාන් මාර්ගය. නැත්නම් සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය. අරහත් මාර්ගය, අරහත් ඵලය. හරි. ඒකට වැටෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගෙන තමයි මේ මාර්ගාංග වැඩෙන්නේ. ලෞකික එකට ලෞකික සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි දැකීම, නැත්නම් හරි දැකීම කියනවා නේද? ඒතර හරි දැකීම කිව්වහම එක එක මට්ටමින් තියෙනවා. දැන් අපායේ යන්නේ නැතුව සුගතියට යන්න නම් මොනවද කරන්න ඕන? ඒකත් හරි දැකීමක් නේද? සුගතිය කියන්නේ මොනවද? මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. අපාය කියන්නේ සතර අපායක් තියෙනවා නේද? ඈ සතර අපාය කියන්නේ අවීචිය කියනවා, තිරිසං ලෝකේ අපාය කියනවා නේද? ප්‍රේත ලෝකය, තපය, අසුර ලෝකේ. ඕවා ටික අපාය, සතර අපාය කියන්නේ. එතකොට ඒවයි යන්න කැමති නැහැනේ නේද? ඒවයි නොයා ඉතුරු ටික තමයි සුගති කියන්නේ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම. ඒ සුගතියකට යන්න නම් එතකොට අර වගේ ඒවයි යන පව් කරන්න හොඳ නැහැ. පින් කරන්න ඕන. ඔන්න ඕක හරි දැක්මක් නේද? නිවැරදි දැක්මක්. ඒ දැක්ම කියනවා සම්මාදිට්ඨිය, මේ ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. නැත්තම් ඒකට කියනවා මේ කර්මඵල අදහාගෙන එන සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියනවා. දැන් ඒ ටික දැනගත්තා කියලා චතුරාර්ය සත්‍ය දැනගත්තේ නැහෙනි. නේද? මේ පින්පව් ගැන දැනගත්තා විතරයි. ඒතර ඒ කම්පල අදහන සම්මාදිට්ඨිය තමයි ඒ ඇති වුනේ. පව් කළොත් නරක විපාක හම්බ වෙනවා, පින් කළොත් හොඳ විපාක හම්බ වෙනවා. මේකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨි. හැබැයි මේ ලෝකෙන් එතෙර වෙන, එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ඊට වඩා ගැඹුරු සම්මාදිට්ඨියක් ඕන. ඒකට කියනවා මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මකින් එන සම්මාදිට්ඨියක් තියෙන මේ කොහේ ගියත් දුකමයි. ඒකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන? ඒ කියන්නේ සුගතියේ ඉපදුනත් අන්තිමට බැලුවාම එතනත් දුක. අපි සුගතිය කියලා මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. දැන් සපයිද? බොහොම දුක් විඳින්නේ. ඉතින් ඔන්න ඕකත් නුවණින් දකිනවා. දැන් මුලින් නුවණින් දකින්නේ නැහැ නෑ කොහොම හරි අපාය යන්නේ නැතුව දිව්‍ය ලෝකේ ගියා නම් හරි කියලා. ඊටත් වඩා තව ප්‍රඥාවෙන් දකිනකොට පේනවා ඔය දිව්‍ය ලෝකේ ගියත් ඉතින් මේ දුක කෙලවර වෙලා නැහැ නේ. ඔව්. ආයේ කොහේ යයිද දන්නේ. ආයේ සතර පායට යන්නත් පුළුවන් එහි ආයුෂ ඉවර වුණා. ආ ඉතින් අපි දුකෙන් ගැලවිලාද එතකොට? නෑ. සසරෙන් ගැලවිලා නෑ. ඔන්න දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ওই දේ පෙන්වන්න. හරි. මේ සසරේ කොහේ ඉපදුනත් දුකයි ඔන්න ඕකෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒක දකින්න නම් ඉස්සෙල්ලා අවබෝධ කරගන්න වෙනවා දුක කියන එක. කොහේ ගියත් දුක කියන එක නැති වෙලා නැහැ. දුක්ඛ සත්‍ය කියන එක තියෙනවා. දිව්‍ය ලෝකෙටත් දුක්ඛ සත්‍ය පොදුයි. භ්‍රම ලෝකෙටත් දුක්ඛ සත්‍ය පොදුයි. ඈ ඒක සතර අපායේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි. ඒ තැන්වලත් දුක්ඛ සත්‍ය මේ ලෝකෙට ආйти ඕන තැනක දුක්ඛ සත්‍ය කියන එක තියෙනවා. ඕක තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒ හින්දා අපි දිව්‍ය ලෝකේ ගියා කියලා දුකෙන් බේරෙන්න බෑ. දුකේ අඩුවක් තියෙනවා සාපේක්ෂව අනිත් තැන්වලට වඩා. නේද? දැන් අර අවුවේ අතන ඉන්නවට වඩා මෙතන ඉන්න එක ටිකක් සැපයි. නේද? ඒ කියන්නේ අතන ඉන්න තරම් දුක නැහැ මෙතන ඉන්නකොට. ඒ කියන්නේ දුකේ අඩුවක් මිසක් දුක නැති කියලා නෙවෙයි. මොකද එතන වාඩියලා පැයක් හිටියත් මෙතන වාඩියලා පැයක් හිටියත් කකුල් රිදෙනවා නම් රිදෙනවා. ඒ දුක තියෙනවා. ඔව්. මීට වඩා සමහර විට මේ ශරීරයේ අපිට රිදුම් දැනෙන්නේ නැතුවම තිබුණා නම් නේද? දිව්‍ය ලෝකේ වගේ ශරීරයක් ඝනව දැනෙන්නේ නැහැ. එතකොට ලෙඩ වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ ඉන්නකොට. කැමැතිද ලෙඩ නොවී ඉන්න? කැමැති නේද? ඈ ඒ දිව්‍ය ශරීර සියුම් නේ. නිකන් ආලෝකයක් වගේ නේ. එතකොට ලෙඩ වෙන්නේ නැහැ. ඈ එතකොට මේ ඒක මීට වඩා සැපයි නේද? ඒ සැපයි කිව්වට මේ තියෙන දුක ඊට වඩා අඩුයි. අඩු දුකක් තියෙනවා. හරි. ඒ වුණාට එතනත් දුක් තියෙනවා. දුක නැති වෙලා නැහැ. ඉතින් දිව්‍ය ලෝකෙටත් වඩා බ්‍රහ්ම ලෝකේ බලනකොට එතන ඊටත් වඩා දුක අඩුයි. හරි. අපි සැප කියලා කිව්වට මේ කියන්නේ දුක අඩුයි කියන එක. දුක නැති වෙලා නෙමෙයි. දුකෙන් මිදෙන්න නම් ඔය එකතැනකවත් උපදින එක නැවැත්තුවොත් තමයි දුක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ. ඔක තමයි ඒ බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් ඔය තුන් ලෝකෙම ඔක්කොම සේරම දැකලා අපට පැහැදිලි කරලා දෙන්නේ. මේ සසරේ කොහේ ගියත් කොහේ ඉපදුනත් දුකයි. ඒ හින්දා ප්‍රඥාව වඩන අයට පුළුවන්කම තියෙනවා සසරින් මිදෙන මාර්ගයට වැටෙන්න. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඔව් චතුසත්‍යයකට උදව් වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක මොකද්ද? දුක. ඒකට දුක පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඕන. දැන් මේ නිකන් ලෙඩ වුණාට වයසට ගියාට දුක කියන එක නෙවෙයි. එතනින් එහා ගිය දැක්මක් ඕන. දැන් ලෙඩ වෙන එක දුකයි කිව්වොත් ආ එහෙනම් දිව්‍ය ලෝකේ ගිහන් ලෙඩ වෙන්නේ නැහැ නේ. එහෙනම් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා හිතෙනවා. නේද? එහෙම නෙවෙයි. දිව්‍ය ලෝකේ ගියත් දුක්ඛ සත්‍ය එතනක් තියෙනවා. ඒකෙනුත් මිදෙන්න ඕන කියන දැක්මක් එන්න ඕන මේ ආර්ය මාර්ගයට වැටෙන්න නම්. දැන් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් දුක පිරිසිඳ දකින්න කියන දුක්ඛේ ඥානං ඇති කරගන්න කියන. නේද? එතකොට දුක්ඛේ ඥානං කියුවහම මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ටික විතරක් නෙමෙයි. අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වීම, කැමති දේ නොලැබීම, ඒ ටිකක් දුක තමයි. හැබැයි ওই ටික විතරකුත් නෙවෙයි. ඔව්. ගැඹුරින් කියනවා නැත්නම් කෙටියෙන් කියනවා බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය කොතනද? ඒක දුකයි. පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ කොතනද? ඔය දුක. හරි. එතකොට දුක තේරුම් ගන්න නම් පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා. නේද? බුදු කෙනෙක් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් බුදු කෙනෙකුත් කෙටියෙන් කියන එක අපට ලේසි නෑ තේරුම් ගන්න. නේද? බුදුහාමුදුරුවෝ දීර්ඝව දේශනා කරනේවත් බොහොම අමාරුයි තේරුම් ගන්න. අමාරු කියන්නේ මේ ගැඹුරින් තේරුම් ගන්න, යන්තම් තේරුම් ගන්න පුළුවන් නේද? ඒක අර මාර්ගඵල ලැබෙන මට්ටමින් තේරුම් ගන්න ලේසි නෑ නේද? ඔව් ඔව්, ලේසි නෑ කිව්වට බැරිත් නෑ. ඒ හින්දා තමයි බුදු කෙනෙක් ඔවා දේශනා කරන්නේ නේද? එයා තේරුම් ගන්න බැයි නම් දේශනා කරන්නේ නෑනේ. සත්වයාට
ධර්ම තියෙන අයට
පුළුවන්. ඔව්, ප්‍රඥාව තියෙන අයට තේරුම් ගන්න පුළුවන්. හරි. ඔව්. එතකොට දැන් හිතන්න එපා අපිට ප්‍රඥාව නෑ කියලා. දැන් ඕගොල්ලන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා ටික ටික. මං කිව්වේ පංච ඉන්ද්‍රිය පංච බල වෙලා වැඩෙනවානේ. දැන් ඔන්න ධර්මය අහනකොට ඔය තේරුම් ගන්න හැකියාව ටිකෙන් ටික හැදෙනවා. ආර්ය මාර්ගයට වැටෙන්න හැකියාව තමයි ඔය අපි හදන්නේ සමාධි සති වඩලා. ඒ පුළුවන්කම තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඒකට අපි විමසන්න ඕන දැන් මොකද්ද මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ නේද? ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ඉස්සෙල්ලා දුක අවබෝධ කරගන්න ඕන. දුක පිරිසිඳ දකින්න කියනවා. දැන් දුක මොකද්ද කියලා දැක්කේ නැත්නම් දුක නැති කරන්න බෑ. ඉස්සෙල්ලා දුක කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්න ඕනේ. ඒක පංච උපාදානස්කන්ධය දුකයි කියලා කිව්වා. දැන් අපි හොයන්න ඕනේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? මොනවද මේ පහක් ගැන කියනවා? මොනවද ජාති පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහ එකින් එක දන්නවද බලමු. රූපය කියන එක දන්නවද? මොනවද රූප කියන්නේ? ඔව්, වටපිටාව බැලුවහම ඕනතරම් රූප තියෙනවා නේද? මොනවද? ඇහැට පේන දේවල් ඔක්කොම රූප. එතකොට ඒ අපි සාමාන්‍යයෙන් දන්න රූප. ඊට වඩා සියුම් රූපත් තියෙනවා. දැන් කනට ඇහෙන ශබ්දවලිනුත් අපි රූප ගැන දැනගන්නවා නේද? නේ, එතකොට ඒ කන නිසා දැනුවත් වෙන රූප ඒවා අපි සද්ද රූප කියලා කියනවා. ඒවා අර ඇහැට පේන රූප වලට වඩා පොඩ්ඩක් සියුම් නේද? ඇහැට පේන්නේ රූප රූප, කනට පේන්නේ සද්ද රූප. කන නිසා දැනුවත් වෙන්නේ පේනවා කියන්නේ. නාසය නිසා දැනුවත් වෙන්නේ ගන්ධ රූප. මේ ගඳ සුවඳ ගැන ගාහන රූප කියලා කියනවා. ගාහන රූප. ඊළඟට දිව නිසා දැනුවත් වෙනවා රස රූප. නේද? රස රූප කියන ඒවා හැම සියුම් රූප නේද? ඔව්, රස රූප. කය නිසා දැනුවත් වෙනවා ස්පර්ශ. නැත්තම් පොට්ටබ්බ කියලා නමක් දෙනවා මේ පහස. නැත්තම් ස්පර්ශ නිසා දැනුවත් වෙන ගති. ඈ පොට්ටබ්බ රූප. ඔන්න බලන්න, එතකොට මේ බාහිර ලෝකෙට අයිති රූප ಜಾති පහක් තියෙනවා නේද? ඇහැට පේන ඒවට අපි කියනවා රූප රූප. කන නිසා දැනුවත් වෙන බාහිර ලෝකේ තියෙන ඒවට කියනවා සද්ද රූප. නාසය නිසා දැනුවත් වෙන බාහිර ලෝකෙට අයිති දේවල් වලට කියනවා ඝාන රූප, ගඳ රූප. දිව නිසා දැනුවත් වෙන ඒවට කියනවා රස රූප. කය නිසා දැනුවත් වෙන ඒවට පොට්ටබ්බ රූප, නැත්නම් ස්පර්ශ නේද? පොට්ටබ්බ රූප. එතකොට රූප ಜಾති කීයක් තියෙනවද? දැන් පහක් තියෙනවා. ඔය පහෙන් නේද ලෝකේ හැදිලා තියෙන්නේ? ඈ? ඔය පහට වෙනස් ඒවා තියෙනවද ලෝකේ? Tamanට දැනගන්න පුළුවන්ද ඔය පහට අයිති නැති දෙයක් මේ ලෝකේ? ලෝකේ කියලා කිව්වනම් ඕ ටික තමයි වෙන්නේ. නේද? අපි බාහිර ලෝකේ කියලා හිතන්නේ. තමන්ගේ ශරීරය අයිති වෙන්නේ මොනවටද? ඒකත් රූපයක් නේද? ඒකේ තියෙන්නේ දැන් ඇහැට අහුනේවනේ අපි රූප කියලා කිව්වේ. ඇහැ කියන එක. ඇහත් රූපය. නේද? කනට අහුවෙන ශබ්දනේ ඉස්සෙල්ලා රූප කියලා කිව්වේ. කන? කනත් රූපයක්. නාසයත් රූපයක්, දිවත් රූපයක්, කය මේ ශරීරයත් රූපයක් නේද? එතකොට තේරුම් ගන්න ඕන තව රූප ජාති පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ නැත්නම් ආයතන පහ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පහත් රූප. ඒවට අරමුණු වෙන දේවලුත් රූප. නේද? එතකොට ඒවට අරමුණු වෙන ඒවා එළියෙන්ද අපි කියන ඒවට බාහිර රූප කියලා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඒවා අරමුණු කරන මේ ආයතන ටිකට කියන ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ටිකට මොන රූපද? අරවා බාහිර රූප නම් මේවා අභ්‍යන්තර රූප. අරවා එළියේ තියෙන රූප මේවා ඇතුලේ තියෙන. නේද? ඇහැ, කන, නාසය, දිව, ශරීරයට කියන අභ්‍යන්තර රූප. ඒවට අරමුණු වෙන ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවට කියන බාහිර රූප. ඔව්, ඕකට ආයතන කියන නමක් දෙනවා. දැන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියනකොට අභ්‍යන්තර ආයතන කියනවා. ඒවට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වලට කියනවා බාහිර ආයතන කියලා කියනවා සමහර වෙලාවට. ඈ හරි. ඉතින් ඕකට ඔය අපි සිංහලෙන් කියවේ පාලියෙන් තියෙන වචන දෙකක් බාහිර ඒවට කියනවා මොනවාද? බහිද්ද, බහිද්ද. ඇතුලේ තියෙන ඒවට කියනවා අජ්ජත්ත, අජ්ජත්ත, බහිද්ද, අජ්ජත්ත, බහිද්ද. හරි. එතකොට දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා බහිද්ද නේද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා අජ්ජත්ත. ආධ්‍යාත්මික කියලාත් කියනවා අජ්ජත්ත නේද? අජ්ජත්ත, බහිද්ද. දැන් ඔන්න රූප ජාති කීයක්ද එතකොට අපිට අහුනේ? 10ක්. එළියේ 5යි, ඇතුලේ 5යි නේද? අභ්‍යන්තර ආයතන 5යි, ඒවට අරමුණු වෙන බාහිර අරමුණු ටික ඒවා ජාති 5යි. ඔය 5යි 10යි තමයි ඔය රූප කියලා යමක් කියනවා නම් ඔය වයින් එකකට අයිති වෙන්න ඕන. ඔවට අයිති නම් ඒවා රූප නේද? ඔන්න රූප අඳුරගත්තා දැන්. මේ කියාගෙන ආවේ අපි පටන් ගත්තේ කොහෙන්ද? පංච උපාදානස්කන්ධය. ඒක දුකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් අපි හොයනවා මොනවද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ. එතකොට ජාති පහක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි රූපය කියන එක. දැන් ඔන්න රූපය මොකද්ද කියලා තමයි ඔය කතා කළේ. දැන් රූපය මොකද්ද කිව්වොත් ගැටලුවක් නෑ නේද? Tamanට අඳුර ගන්න පුළුවන් නේද මේක රූපයක්ද නැද්ද කියලා? 10 ආකාරයක් කිව්වා. එක්ක ඇහැ, කන, නාසය, දිව, ශරීරය, එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ට. ඔව්, විඥානේ වුණාට රූපයක් කියලා ගන්න නෑ නේ. ඒක සිත. ඒක ඔව්, ආයතනයක් කිව්වට ඒක රූප ගොඩට දාන්නේ. දැන් අපි සිතට රූප කියලා කියන්නේ නෑ නේද? හිත කියන ඒවා පේන්නේ නෑ, අල්ලන්න බෑ. නේද? ඒවට අපි රූප කියලා කියන්නේ නැහැ නේද? ඈ? ඔව්. එතකොට ඔන්න බලන්න ඔය හින්දා තමයි ಜಾති දෙකක් තියෙනවා. රූප විතරක් නෙමෙයි රූප ගොඩට අයිති වෙන්නේ නැති තව ಜಾති ටිකක් තියෙනවා. දැන් රිදෙනවා කියලා හිතන්. රිදීම වේදනාව රූපයක් කියලා දාන්න පුළුවන්ද? බෑ, ඒක හිතට දැනෙන දෙයක් නේද? ඒ හිතයි හිතට දැනෙන දේවල් වලටයි අපි රූප කියලා කියන්නේ නැහැ. මොනවද ඒවට කියන්නේ? හිතට අර දැනෙන දේවල්. ඔව්, ධම්ම වලට වඩා ඒ ලේසි නමක් තියෙනවා. නාම. නාමයක් විතරයි. රූපයක් නෙවෙයි. අන්න නාම රූප කියලා ಜಾති දෙකක් තියෙනවා. නේද? එතට නාම කියන්නේ දැන් වේදනාව කියන්නේ නාමයක්. ඒ කියන්නේ හිතේ ඇති වෙන දෙයක්. හරිද? ඔව්, විඳීම කියන එක දැන් අපේ මේ පංචේන්ද්‍රිය වලට අහු වෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැහැ නේ විඳීම. නේද? නහයට දැනෙන්නෙත් නෑ, කනට ඇහෙන්නෙත් නෑ, දිවට දැනෙන්නෙත් නෑ නේද? දැන් තව කෙනෙක්ගේ රිදීම අපිට දකින්න පුළුවන්ද? බෑ. එයාගේ හැසිරීමෙන් ඒ පේන්නේ විඳීම නෙමෙයි, වේදනා ගතිය නෙමෙයි ඔය පේන්නේ. වේදනාවක් විඳිනවා, වේදනාව කොයි තරම්ද කියලා පේනවද? නෑ. වේදනාව නාම ධර්මයක්. දැන් මේවට අහුවෙන ඒවා රූප. ඒවට අහුවෙන්නේ නැති ඒවා අපි නාම කියලා කියනවා. විඥාණය කියන්නේ හිතට අපි දැනුවත් වෙන ගතියට විඥාණය කියලා කියනවා. හරි. විඥාන නාම රූප කියන ටික තමයි සේරම. විඥාන නාම රූප. ওই ටිකට ඔක්කොමයි තියෙනවා. තේන්න. විඥාණයයි නාම රූපයයි කිව්වහම සියල්ල අයිති. හරි. එතකොට සිතයි විඥාණය කියන්නේ හිතට. ඈ? හිතට අරමුණු වෙන ඒවා නාම රූප. හිතේ ඇති වෙන සිතිවිලි නැත්නම් චෛතසික කියලා කියනවා ඒවා නාම. ඊළඟට රූප කියන්නේ අපි අර කියපු 10ට අයිති වෙනවනම් රූප. ඇහැ කන නාසය දිව ශරීරය එහෙම නැත්නම් ඒවට අරමුණ ලෝකෙට අයිති දේවල් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒවා ටික රූප. හිතේ ඇති වෙන දේවල් තියෙනවනේ දැන් වේදනාව ඔය ඊර්ෂ්‍යාව නේද ඒවා රූප නෙවෙයි. ඒවට මොනවද කියන්නේ? නාම. තේරුණාද? ତତେ ଏଇଟା ଚୈତସିକ කියලාත් කියනවා. මම දන්නා අය දන්නවා ඒවා කීයක් තියෙනවද? 52. 52 ଚୈତସିକ. ඒ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. ඉතින් අපි මේ සාමාන්‍යයෙන් දන්න ටික දැනගත්තාම ඇති ඈ. දැන් පේනවාද නාමයි රූපයි කියලා ಜಾති ටිකක් තියෙනවා. එතකොට දැන් ආයේ මතක් කරන පංච උපාදානස්කන්ධය කිව්වේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අන්න එතනත් තියෙනවා විඤ්ඤාණ. එතකොට විඤ්ඤාණයි රූපයි දැන් අයින් කරගත්තොත් ඉතුරු ටික තමයි නාම කියන්නේ. වේදනාව කියන්නේ නාමයක්, සංඥාව කියන්නේ නාමයක්, සංකාර කියන්නේ නාමයක්. එය රූප නෙවෙයි නේද? වේදනා සංඥා සංකාර. සංකාර කියන්නේ ඇත්තටම මේ චේතනා හිතේ එන අදහස්. ඒ තමයි සංකාර බවට පත් වෙනවා. හරි. ඒවා නාම. නේද? ඒතරම එළියේ තියෙනවා කියලා හිතන ඒවා රූප. අපිට අල්ලලා බලන්න පුළුවන් කියලා හිතන ඒවා ඔක්කොම රූප නේද? නැත්තම් මේ ඉන්ද්‍රිය පහෙන් අත්දකින්න පුළුවන් කියලා හිතෙන ඕන දෙයක් රූප. හරි. මේ හිතේ ඇති වෙන දේවල් ටික නාම. ඒ කියන්නේ හිත දැනගන්න හිතට දැනෙන දේවල් ටික නාම. හිත කියන එක තමයි විඥානේ. තේරෙනවද? එතකොට විඥාන නාම රූප කියනකොට ඔය පහම තියෙනවා තමයි. රූප, වේදනා, සංඥා, සංකාර තුන නාම ගණයට වැටෙනවා. විඥාණය වෙනම. ඒතර විඥාණයි නාම රූපයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේම තමයි නේද? විඥාන නාම රූප කියලා කිව්වත් ওই පහමයි කියන්නේ. කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම නේද ඔය? පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න. දැන් රූප කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන්න බෑ දැන්. මොනවාද රූප කියන්නේ? ඔව්. දැන් මේක රූපයක්ද? නෑ කිව්වේ. ඇයි රූපයක් කියන්නේ? ඇහැට පේන දෙයක් නේද? අල්ලලා බලන්නත් පුළුවන්. අපේ ආයතන වලට අහු වෙනවා. එතකොට ඒවා අපි කියන්නේ රූප කියලා. දැන් මේ පීරිසියක් කියන එක එතකොට රූපයක්. අර පොල් ගහක් කිව්වොත් රූපයක්. නේද? එතකොට මේ අපි දැනගන්න සේරම රූප නේද? ලෝකෙට අයිති දේවල් මොනවා කිව්වත් රූප. හරි. දැන් රිදෙනවා දැනෙනවා කියන එක නාමය, වේදනාවක්. ගඳ සුවඳ දැනෙන නැහැ, අමාරුයි වෙනවා. ඒක රූප. සියුම් වුණාට ඒවා රූප, ලෝකෙට ආйти දේවල්. ගාන රූප. ගඳ සුවඳ කියන්නේ රූප ගණිතය ඇතුළේ. රස කියන්නේත් රූපය. රස රූප කියලා. ඒ නාම රූප තමන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන ওই විදිහට. හරි. ප්‍රශ්න තියෙනවද? රසය විඳීම කියන එක රූපෙ නෙමෙයි. විඳීම කියන එක නාම ධර්මයක්, වේදනාවක්. ඔව්. රසය කියන එක රූපය. රස රූප. නේද? දැන් පැණි රස මෙච්චර පැණි රසයි කියනකොට ඒක වින්දනය. ඒක හිතට දැනෙන දෙයක් නාමය. දැනෙන ගතිය වේදනාව, ඒක නාමයක්. ඒක එළියෙන් තියලා මෙන්න මේ මේ මට දැනෙන ගතිය කියලා පෙන්වන්න බෑ. තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් ද? තමන්ට දැනුණා මට මෙච්චර පැණි රස තිබුණා, ඔයාටත් ඒ ගානම දැනෙනවද කියලා? එහෙම මනින්න බෑ. මොකද ඒක තමන්ගේ හිතට දැනෙන දෙයක් නේද? ඒක නාම ධර්මයක්. රූප නම් ඉතින් අපිට පෙන්වන්න පුළුවන් නේද? එළි රස රූප ඉතින් දිවට දැනෙන්නේ රස රූප. දිවට දැනෙන්නේ රසනේ. දිව නිසා අඳුරගන්නේ රස. ඒ රසට කැමති වෙනවද අකමැති වෙනවද කියන එක රසට අයිති දෙයක් නෙවෙයි. නේද? දැන් සමහරු මනස දැන් සමහරු දූරියන් කන්න කැමති. සමහරු අකමැති. නේද? එතකොට රස මොන රසද? දූරියන් රස. කැමැතිද අකමැතිද කියන එක හිතේ ඇති වේදනා ගතිය වින්දනේ. කෙනෙකුට ඒක සැප වේදනාවක්, කෙනෙකුට ඒක දුක්ඛ වේදනාවක්. හැබැයි රස එකමයි. රස රූපය එකයි. දිවේ ගැටෙන්නේ රස රූපය. හිතට දැනෙන එක කෙනෙකුට කැමති වෙන්න පුළුවන්, කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. ඒ වේදනාව ඒක හිතට දැනෙන දේ, නාම ධර්ම. පැහැදිලිද? ඔව්, ඒ ටික තමයි දැන් අඳුර ගන්න ඕන. දැන් ඒ වේදනාව කියන එක තමන් හිත අත්දකින ආකාරය. ඒක තමන් ගන්න මට්ටම අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ පොඩි කාලේ කරවිල කන්න කැමතිද? නෑ. දැන් කැමතිද? දැන් නිකන් හරි ආසයි වගේ. දැන් බාහිර දේ එකමයි. ඒ වුණාට වේදනාව වෙනස් වෙලා නේද? ඒක ගන්න ගතිය. ඒක තමයි. ඔව්. පුද්ගලයන් විදිහටත් වෙනස් වෙනවා, තමන්ටමත් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර කාලේ අකමැති දේ දැන් කැමති. ආයිට ඉස්සර කාලේ මේ කැමති දේ දැන් අකමැති වෙන්නත් පුළුවන්. ඈ? ඉස්සර සීනි පැණි රස කන්න හරි කැමති. දැන් ඉතින් අපෝ කන්න හොඳ නැහැ. ඈ? ප්‍රෙෂර් රැදෙනවා, ඩයබටිස් රැදෙනවා, අරවා මේවා කියලා බය කරලා. දැන් ඒවා දකින්නකොට කැමති නැහැ. ඔව්. ඔව්. එතකොට බලන්න ඔය වේදනාව අපි හිතෙන් වෙනස් කරගන්න පුළුවන් දෙයක් නේද? නාම ධර්ම. විඥාණය කියන්නේ අපි දැනගන්න ස්වභාවය. දැන් හිත කියන එක. දැන් රූපයක් තියෙනවා කියලා දැනගන්නේ මොකද්ද? විඥාණය. වේදනාවක් තියෙනවා කියලා දැනගන්නේ විඥාණය. විඥාණය තමයි දැනුවත් වෙන ගතිය. හිත කියන එක. අපේ හිතට දැනෙන ගතිය. විඥාණය. හරි මොනවා හරි තියෙනවා කියලා දැනගන්නේ විඥානේ. දැනුවත් වෙන ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට දැනුවත් වෙන්නේ අපි දැන් ඇහැ නිසා දැනුවත් වෙන ඒවා තියෙනවානේ නේද? දැන් ඇහැට පාලියෙන් කියනවා චක්කු කියලා. එතකොට චක්කු විඥානේ ඇහැ නිසා දැනුවත් වීමට කියනවා චක්කු විඥානේ. කනට පාලියෙන් කියනවා සෝත කියලා. එතකොට කන නිසා දැනුවත් වීමක් නම් වෙන්නේ සෝත විඥානය කියලා නමක් දෙනවා. හරි. දැනුවත් වෙන ගතිය විඥානේ මොකක් හින්දාද දැනුවත් උනේ කියන එකට ඒ ඉන්ද්‍රිය දාලා නම දෙනවා. චක්කු විඥානය, සෝත විඥානය, නාසය නිසා දැනුවත් වෙන්නේ ඝාන විඥානය. දිව නිසා දැනුවත් වෙන්නේ දිවට කියන්නේ ජීවහා කියලා. ජීවහා ඉන්ද්‍රිය. ජීවහා විඥානය. හරි. කය නිසා දැනුවත් වෙන එක කාය විඥානය. මනස නිසා දැනුවත් වෙනවන මනෝ විඥානය. හරි. ତଟେ එකම ගතිය දැනුවත් වෙන ගතිය මොකක් නිසාද මේක වෙන්නේ කියන හින්දා එක එක නම් දෙනවා. හරි. දැන් ඕකට උපමාවක් දෙන්නේ අර ගින්න මොනවා හින්දාද? දර නිසා ඇති වුණා නම් දර ගින්න කියනවා. හරි. දැන් නම් ඔය නම් කියන අඩු ඒ කාලේ එහෙම කිව්වලු දැන්. ඔව්. ඒ මොනවා හින්දාද ගින්න ඇති වුණේ කියන එකෙන් තමයි ගින්දරට නම දෙන්නේ. ඈ? ඒ කාලේ ඔය දැන් ගොම වේලලා ඒවයින් පත්තු කරනවා. එතකොට ඒකට ගොම ගින්න කියලා කියනවා. ඉන්දියාවේ දැනුත් තියෙනානේ නේද? ඒ වගේ. ඈ? අපිත් ඔය දැන් කැලේ ඇති වෙන ගින්නට ලැබු ගින්න කියලා එහෙම කියනවා. ඒ වගේ ඔව් ඒ හට ගන්න එක අනුව ගින්නට එක එක නම් දෙනවා නේද? ඒ වගේ තමයි මේ විඥාණයට අපි එක එක නම් දෙනවා. ඇහැ නිසා හට ගන්නවා නම් චක්කු විඥාණය කියනවා. කන නිසා හට ගන්නවා නම් සෝත විඥාණය. නාසය නිසා නම් ගාහන විඥාණය. දිව නිසා නම් ජීවහා විඥාණය. කය නිසා නම් කාය විඥාණය. මනස නිසා නම් මනෝ විඥාණය. ඉතින් මේවා අමාරු දේවල් නෙමෙයි නේද? ඔය වචන පහ දැනගත්තාම ওই ටික තමයි මේ එක එක විදිහට විස්තර කරන්නේ. දැන් වචන පහ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මම රූපය ගැනත් කිව්වා, විඤ්ඤාණය ගැනත් කිව්වා. නාම ධර්ම ටික තමයි අර මැද තියෙන්නේ. වේදනාව දැන් නාමයට උදාහරණයක්. හරි? රූප නොවන ඒවා නාම කියලා හිතා ගන්නත් පුළුවන්. ඈ? හරි. එතකොට සංඥාව කියන එකත් නාමයක්. දැන් අපිට ඇහැට එන්නේ වර්ණ සංඥානේ දැහැගන්නේ. ඔව්. හඳුනා ගැනීම කිව්වහම පොඩ්ඩක් ඕක වරද්ද ගන්නවා. මේ හඳුනා ගැනීමක් තමයි. හැබැයි ඒක කියන්නේ දැන් වෙන් කර ගැනීමේ ගතිය. දැන් අපි පොල් ගහ අනිත් ඒවායි වෙන් කර ගන්නවා නේද? ඒක තමයි සංඥා කියන්නේ. වර්ණ දැන් ඇහෙන් ගන්නේ වර්ණ සංඥා. එතකොට අපිට ඒ සංඥාවෙන් මොකක් හරි වෙන් කරලා ගන්න පුළුවන්. ඒකට තමයි ඊළඟට නමක් දෙන්නේ. වෙන් කර ගැනීම. අනිත් ඒවායින් වෙන් කර ගන්නවා. දැන් සද්ද බලන්න. දැන් මම කතා කරන සද්දේ වෙන් කර ගන්නවා නේද? ඔය එළියේ එන සද්දේ. අන්න ඒ සද්ද සංඥාවේ හැකියාව. දැන් මම කතා කරන එකට ආවේනික සංඥාවක් තියෙනවා. නේද? අරහෙ අර තට්ටු කරනව ඇහෙන එකට ඒ වෙන සංඥාවක්. දෙකම ශබ්ද සංඥා. තේරෙනවද? අපිට සංඥාව නිසා තමයි එකකින් එකක් වෙන් කරගන්න පුළුවන්. ශබ්දම වෙනස් වෙනස් කියලා වෙන් කරගැනීමේ හැකියාව තියෙන ශබ්ද සංඥා. දැන් රූපම වර්ණ රූපම එකකින් එක වෙන් කරගැනීමේ හැකියාව තියෙන්නේ වර්ණ සංඥාව. නැත්නම් රූප සංඥාව ඇහෙට. හරි. රූප සංඥා, සද්ද සංඥා, ඝාන සංඥා. දැන් ගන්ධ සුවඳ එකින් එක වෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවානේ. ඒකට අදාළ සංඥාවක් තියෙනවා. හරි. දිවට පුළුවන් රස වෙන් කරගන්න. ඒ එක එකක් රස සංඥාවක්. තේරෙනවද? ඒ වෙන් කරලා අඳුරගන්න හැකියාවක් තියෙනවා. නැතු ඔය නම දෙන එක නෙමෙයි. හුඟක් ඔය වැරදියට තේරුම් ගන්නවා මේ නමක් දෙන එකයි සංඥාව කියලා. නෑ. මේ සංඥාවෙන් තමයි වෙන් කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඔව්. ඕක වෙනමම කියන රූප සංඥා, සද්ද සංඥා, ගහන සංඥා නේද? රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඒ ඉන්ද්‍රියට තියෙනවා ඒ සංඥාව වෙන් කරගන්නේ මේ හැකියාවක්. හරි. නැහැ ඊළඟට කරන්නේ ඒකට නමක් දෙනවනේ. දැන් ඔන්න මේ දේ වෙන් කරගත්තා, මේකට අපි පොල් ගහ කියමු. ඒක කරන්නේ කවුද? දැන් මොකක් හරි දැක්කහම ඔව් සම්මුතිය දාගන්නේ කවුද කියලා හොයන්න ඕන. දැන් පොල් ගහ කියනකොට ඔතන නිකම්ම වර්ණ සංඥාවක් විතරක් නෙමෙයි. පොල් ගහට අදාළ අපේ අදහස් ගොඩකුත් තියෙනවා ඔතන. නේද? චේතනා ගොඩක් තියෙනවා. මේ පොල් ගහේ හැදෙන්නේ මේ ගෙඩි විතරයි, ඕකේ අතු බෙදෙන්නේ නැහැ, මේ 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 විදිහමයි පොල් ගහ. ওই ටික මේ ඇහෙන් දෙන රූපේ තියනවාද? රූප සංඥාවේ නැහැ. ඒ ටික තියෙන්නේ අපේ පරණ අත්දැකීම් එක්ක නේද? තමන් කලින් දැනගත්තු දේවල් ගොඩක් එක්ක නේද ඔය අදහස ඉන්නේ? ඒවා තමයි මේ හිතේ එන අදහස් ඔය දැකපු දේ ගැන. ඒවා තමයි චේතනා මොනවද වෙන්නේ? සංකාර. නැත්තම් සංස්කාර. චේතනා ටික තමයි සංකාර කියන්නේ. හරි. ඒක ගැන එන අදහසුත් එක්ක තමයි අපි මේ නම පනවන්නේ. අර වෙන් කරගත්තු දෙයට අපේ තියෙන චේතනා එක්ක ඔන්න නම දෙනවා. සංස්කරණය කරනවා. සංස්කරණය කරන්නේ දැන්ගත්තු සංඥාවයි ඒකේ තියෙන වේදනාවයි අපේ කලින් තියෙන අත්දැකීම් ටිකයි ඔක්කොම දාලා සංස්කරණයක් කරනවා. නේ සංඛාර තේම ඒ චේතනා ටික තමයි සංඛාර වෙන්නේ. ඒතර දැන් සංඥාවේ සංඛාරයේ වෙනසක් තියනා නේද? සංඥාව කියන්නේ මේ මොහොතේ දෙන දේ. හරි. වේදනාව කියන්නේ මේ මොහොතේ දෙන දේ. සංකාරය කරන්න නැත්තම් සංස්කරණය කරන්න දැන් මේ මොහොතේ දෙන ටිකක් ගන්නවා, අපේ පරණ අත්දැකීම් ටිකක් ගන්නවා නේද? ওই ටික ඔක්කොම එකතු කරලා අපි අලුත් දැනුවත් වීමකට එනවා, අලුත් චේතනා ටිකක් එනවා, අදහස් ටිකක්. ওই ටික තමයි සංකාරය. හරි. පැහැදිලිද? දැන් ඒකත් හිතෙන් කරන වැඩක්මයි සංකාරය. එතකොට ඒකත් නාම ධර්මයක්. සංකාර කියන්නේත් එතකොට නාම ධර්ම. කියන්නේ චේතනා. චේතනා තමයි සංකාර වෙන්නේ. හරි. වම තමයි අර තව තැනක කර්ම කියන්නේ. චේතනා හම්බික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. දැන් මේ අලුතෙන් හදන සකස් කරන දේ තමයි කර්මයක් වෙන්නේ. හරි. සංකාර. හරි. ඒකේ තව උදව් වෙන જાති තියෙනවා. ඕක හදන්න. පටිච්ච සමුප්පාදයෙන් ඕගොල්ලෝ දන්න අවිද්‍යාව උදව් වෙන එකක්. අවිද්‍යා පත්‍යා සංඛාර. ඇත්ත ඇති හැටි නොදන්න කමත් උදව් වෙනවා මේ කර්ම සකස් කරන්න. හරි. නේද? ඔව්. එතකොට මේ සංඛාර තමයි කර්ම කියලා කියන්නේත් ඒක. එතකොට කර්ම පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. ඔක්කොම කර්ම. නේද? ඒ හොඳ ඒවා නම් පින් කියනවා, නරක ඒවා නම් පව් කියනවා. කර්ම ඒ අපේ චේතනා. හරි. දැන් එතකොට පැහැදිලිද? රූප, වේදනා, සංඥා, සංකාර. වේදනා සංඥා සංකාර කියන්නේ නාම. රූප ටික අපි වෙන් කළා. රූප, වේදනා, සංඥා, සංකාර. ඕවා ගැන අපි දැනගත්තේ මොකෙන්ද? හිතෙන්. විඥානි රූපය ගැන දැනගත්තේ විඥානි, වේදනාව ගැන දැනගත්තේ විඥානි, නේද? දැන් මේ සංඥාව ගැන දැනගත්තේ විඥානි, සංඛාර ගැන දැනගත්තේ විඥානි. ඒ දැනුවත් වෙන ස්වභාවයේ විඥානි. විඥානේට අහු නැහුණා නම් ඕවා එකක්වත් තියෙනවා කියලාවත් දන්නේ නැහැ, නේද? හරි. දැන් බලන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පැහැදිලි නේද ඒ ටික? දැන් ඔය ටික පහළ වෙන්නේ කොතනද කියලා හොයන්න ඕනේ දැන්. දැන් අපි එහෙම මොකක් හරි දකින්න කොට නේද ඔය ටික පහළ වුනේ. අලුතෙන් මොනවා හරි දැනුවත් වෙනකොට දැන්. ඕනේ දැන් අතන පොල් ගහක් තියෙනවා කියලා ඇහැට පේනවා නේද? එතකොට ඇහැට පේනකොට මොකද වෙන්නේ දැන්? මොනවද දැන් අලුතෙන් ඉපදුනේ? පොල් ගහ කියන දැනුවත් වීමක් ඉපදුනා. අතන පොල් ගහක් තියෙනවා. ඒ රූපයක් හටගෙන නේ. අපි දැක්කේ නැත්නම් එහෙම ඒක හටගන්න බෑ. අපේ විඥානේ දැනගන්නේ නෑ. නේද? අපේ හිත දන්නේ නෑ එහෙම දෙයක් තියෙනවා කියලා. දැන් දැනුවත් උනේ ඇහැ උදව් වෙලා අපි දැකපු හින්දා. එතකොට ඇහෙන් දැකීමකදී ඔන්න බලන්න රූපයක් හටගෙන තියෙනවා. ඈ? ඒ රූපේ හටගන්න ඇහැ කියන රූපෙත් තිබිලා තියෙනවා. ඒ දෙකම රූප. ඇහත් රූප එළියේ තියෙන දකින දේත් රූප. මේ දෙකම රූප. අන රූපය හටගත්තා. හරි? දැන් ඒ නිසා අපි කැමැති අකමැති ගතියක් එනවනේ. මොකක්ද ඒක? වේදනාව. ඈ? නේද? ඒකට කැමැතිද අකමැතිද නැත්නම් මැදහත්ද කියන ගතියට කියනවා වේදනාව. එතකොට රූපය එක්කම වේදනාවත් හටගෙන. රූපයත් හටගෙන වේදනාවත් හටගෙන. සඤ්ඤාවක් තිබුණාද උතන? ඔව්. සඤ්ඤාව උදා වුණා නේද? එහෙන් අරන් දුන්න රූප සඤ්ඤාවක්, වර්ණ සඤ්ඤාවක් තිබුණා. හරි. සංස්කාර තිබුණාද? සංකාර. ඒ කියන්නේ චේතනා ඇවිල්ලා අපි දැනගෙන තියෙනවා නේද? අදහස්. සංකාර. එතකොට ඔය පහම දැනගත්තේ විඥාන. එතන විඥානෙත් හටගෙන. දැන් බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම හට ගන්නවා අපේ ඇහැ වැඩ කරනකොට. කන වැඩ කරනකොට, ඒ කියන්නේ සද්දයක් අහනකොටත් ওই පහ හට ගන්නවා. ඒ කියන්නේ එතෙන් දෙන්නේ ශබ්දය රූපයක්, කන රූපයක්. ඕකට කැමැතිද අකමැතිද කියන ඒ වේදනා ගතිය තියෙනවා. සංඥා සද්ද සංඥා තියෙනවා. සංකාරය එක ගැන ආපු චේතනා ටික තියෙනවා. ඔය දැනගත්තු විඥානෙ තියෙනවා. පහම හටගත්තා නේද? ඔයගේ බලන්න මේ ආයතන වලින් මොකක් වැඩ කළත් ඔය පහ හටගන්න. ආයතනයක් වැඩ කරනකොට ඔය ස්කන්ධ පහ හටගන්නවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද? එතකොට ඒ පහ හටගන්නේ මතක තියාගන්න ආයතනයක් වැඩ කරනකොට. නිෂ්පාදනය කරනවා. අන්න හරි. ආයතන කියන්නේ නිෂ්පාදනය කරන එකට. ඒකයි ආයතන කියන්නේ. හරි ඒක. මොනවද නිෂ්පාදනය කළේ? ওই ಜಾති පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ওই පහ ඇති කෙරෙව්වා. නේද? දැන් ඒවා පෙර නොතිබීම ඇති කෙරෙව්වේ. ඒකයි නිෂ්පාදනය කළා කියන්නේ. නේද? හරි. ආයතනයක් වැඩ කරනකොට කලින් නොතිබුණ දේවල් ටිකක් ඇති කළා. නේද? අලුත් දැනුවත් වීමක් ඇති වුණා. නේද? එතකොට බලන්න මේ දැනුවත් තුනේ මොනවද? ಜಾති පහක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහ. ඒවා ಜಾති පහක්, ස්කන්ධ පහක්. නේද? ඊළඟට ඔය ස්කන්ධ පහට තව වචනයකුත් දැම්මා. උපාදාන කියලා. පංච උපාදාන ස්කන්ධ. උපාදාන කියන්නේ මොකද්ද? අල්ලාගෙන. එහෙනම් දැන් ගිහින් අල්ලාගත්තද ඒක? ඒකට බැඳෙන ගතියක් තියෙනවා. ඒක පිළිගන්න ගතියක් තියෙනවා. ඒක ඒ රූපය ඒකමයි කියලා අපි දැඩිව ඒකේ බැස ගන්න ගතියක් තියෙනවා. හරි? ඔන්න ඕක තමයි උපාදාන කරනවා කියන්නේ. හරි? ඒක එහෙම්මමයි කියලා පිළිගන්න ගතියක්. ඒක දැඩි මතයක්. හරි? මේ ಜಾති පහ මෙහෙම්මමයි තියෙන්නේ කියලා දැඩිව බාර ගන්න ගතියක් තියෙනවා. ඕක තමයි උපාදාන කියන්නේ. හරි. එතකොට දැඩිව අරන් තියෙන්නේ හිතෙන්. අතින් ගිහින් අල්ලගත්තා නෙවෙයි. නේද? ඒ දැඩිව ගන්න ගතිය දැඩිව ගත්තද කියලා අඳුරගන්නත් අපිට ටිකක් පහසු විදිහක් තියෙනවා. ඒක තමයි මම මගේ කියන අදහසක් ආවද? මම ඉන්නවා කියන අදහසක් ආවද? හරි. ඔව්. ඒකට මොකද්ද පාලියෙන් කියන්නේ? සක්කාය දිට්ඨිය. මම මගේ කරගන්න එකට කියනවා සක්කාය දිට්ඨිය. දැන් සෝවන් වෙන්න නම් නැති කරන්න ඕනත් සක්කාය දිට්ඨිය. නේද? ඔව්. ඒකට සක්කාය දිට්ඨියකුත් ඔතන එනවා. ඒ කියන්නේ මම මගේ කියන එකකුත් ඔතෙන්ට රින්ගනවා. අර ස්කන්ධ පහ විතරක් නෙමෙයි. මමත් ඉන්නවා කියලා ඔතෙන්ට රින්ගව ගන්නවා. ඒ කියන්නේ කවුද මේවා අත්දකින්නේ? මම කියලා දාගන්නවා. හරි. එතකොට තමයි අර ස්කන්ධ පහ උපාදාන ස්කන්ධ පහ වෙන්නේ. ඒවා අල්ලගන්න මම කියලා කෙනෙකුත් රින්ග ගන්න. හරි. සක්කාය දිට්ඨිය. දැන් සක්කාය කියන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට දෙන උත්තරේ තමයි පංච උපාදාන ස්කන්ධේ. ඒ සූත්‍රයක් තියෙනවා චූල වේදල්ල සූත්‍රය කියලා. ඒකෙදි අර ධම්මදින්න රහත් තෙරණියගෙන් අහනවා විසාක උපාසක. අහනවා මේ සක්කාය කියන මොකද්ද මේ සක්කාය කියන්නේ? සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ. හරි. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධේ. අපිට නැති කරන්න තියෙන්නේ සක්කාය ගැන තියෙන දිට්ඨිය. සක්කාය දිට්ඨිය වැරදි මතයක්. පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැරදි දෘෂ්ටිය තමයි කඩන්න තියෙන්නේ දැන් සෝවන් වෙන්න. සක්කාය දිට්ඨිය. හරි. සක්කාය දිට්ඨිය අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මම මගේ කියලා හිතෙන ගතිය. නේද? ඔව්. ඔන්න බලන්න දැන් අපි ඇහැ වැඩ කරනකොට ඔන්න අතන පොල් ගහක් තියෙනවා කියලා දැනගත්තා කියන්. හරි. ඇහෙන් දකිනවා පොල් ගහක් තියෙනවා කියලා. දැන් ඔතන මම මගේ කියන ගතියක් ආවද? අන්න ඒකයි. කවුද දැනගත්තේ අතන පොල් ගහක් තියෙනවා කියලා? මම ඇවිල්ලා නේද? ඒ තමයි සක්කාය. දැන් පේනවා නේද? අතන පොල් ගහක් තියෙනවා කියනකොට කවුද මේ ඇඟිල්ල දික් කරන්නේ? මම. කාගේ ඇහැටද පේන්නේ? මගේ ඇහැට. දැක්කද මම මගේ කියන ටික එතෙන්ට ඇවිල්ලා නේද?
ඒකත් සක්කාය දිටිය.
එතකොට සක්කාය දිට්ඨිය ඇවිල්ලා. සක්කාය දිට්ඨිය ආව නම් අනිවාර්යෙන් උපාදාන වෙලා ඉවරයි. අර ස්කන්ධ පහ උපාදාන වෙලා ඉවරයි. නේද? තේරුම් ගන්න. සංකාර කියන්නේ චේතනා ටිකනේ. චේතනා ටික තමන්ගේ කියලා බාර අරගෙන ඉවරයි. මට ඇති වුණ චේතනා. මම තමයි දැනගත්තේ අතන පොල් ගහ තියෙනවා. අනුන්ගේ කියන එකත් මගේ එකේ තව පැත්තක්. මගේ නෙමෙයි කියන්නේත් මගේ කොටසක් තියෙන හින්දා. මගේ නෙමෙයි කියන්නේත් මම ඉන්න හින්දානේ. يعني මට අයිති කොටසක් තියෙනවා වෙනම. නේද? ඒතකොට අනුන්ගේ කිව්වත් තේරුම් ගන්න මගේ කියන එක ඇවිල්ලා. සක්කාය දිට්ඨිය ඇවිල්ලා.
ඒකට දැකීමෙන් හිතුණා.
ඔව්. ඔව්. අතන හරි ගැඹුරු තැනක් ඈ. අපි හිතන් ඉන්නේ ඊට පස්සේ පොල් ගහට තණ්හාවක් ආවොත් විතරයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙම දෙයක් තියෙනවා. නේද? පොල් ගහට ඇලීමක් ගැටීමක් ඇති වුණොත් අනිවාර්යෙන් තව කර්ම කරනවා නේද? ඒ සම්බන්ධව තව තව හිත හදනවා. ඒ හැම හිතක්ම ආයේ ආයේ පංච උපාදානස්කන්ධ. හරි. හැබැයි ඊටත් වඩා ගැඹුරු තැනක් මේ පෙන්නන්නේ. ඇහැ වැඩ කරනකොටම පංච උපාදානස්කන්ධය හට අරන් තියෙනවා. නේද? දැන් ඔන්න ඕකයි මම පෙන්නුවේ. එහෙන් දෙයක් දකිනකොටම මොකද්ද හටගත්තේ? පංච උපාදානස්කන්ධය. හරි. ඒක දන්නේ නැහැ. ඒක තමයි දැන් ධර්මය දැනගන්න ඕන කිව්වේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ දැන් ධර්මය දැනගන්න. ඕක බුදු කෙනෙක් විතරයි දැකලා පැහැදිලි කරන්න. ඈ? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ උද්දත්වය ලැබනකොට මේක පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ වුණේ. දුක්ඛ සත්‍ය කියලා ඊට කලින් කවුරුත් දන්නේ නැති දෙයක් මේ අවබෝධ වුණා. අපි නම් හිතන්නේ අපි දුක්ඛ සත්‍ය දන්නවා, මේක නැති කරගන්න තමයි බැරි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා කියලා. ඒතර අපි කලින් දැනගත්තු දෙයක් වෙන්න බෑ ඒක. බුදුහාමුදුරුවෝ එහෙම කියනවා නේද? මේක මේ අලුත් දෙයක් මේ තියෙන්නේ. ඒතර මතක තියාගන්න ඔන්න පංච උපාදානස්කන්ධය හටගත්තා. ඇති වුණා. නේද? පංච උපාදානස්කන්ධයට තමයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා කිව්වේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපි දන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තා කියලා දන්නෙත් නෑ, දුක හටගත්තා කියලා දන්නෙත් නෑ. අපි දන්නේ අන්න පොල් ගහක් තියනවා කියලා විතරයි. නේද? ඒ හින්දා තමයි මේක පෙර නොයසු විරු ධර්මතාවයක් වෙන්නේ. ඒ ධර්මය අහන කෙනාටමයි හරි දැක්ම ඇති වෙන්නේ, සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. දැන් ඔය සම්මාදිට්ඨිය සමාධියෙන් ධානයෙන් ලබන්න බෑ. ආ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න ධර්මය අහන්නම ඕන. චතුසත්‍ය සම්මාදිට්ඨිය ගන්න. ඒකට මේ අපි දැන් තේරුම් ගන්න හදන්නේ දුක, දුක්ඛ සත්‍ය කියන එක. දුක හටගත්තා. ඇයි? පංච උපාදානස්කන්ධයක් හටගෙන. නේද? දැන් ඕක අපිට ලෝකෙට අයිති දැක්මේදී දැනෙන්නේ නැහැ දුකක් හටගත්තා කියලා. සමහර විට සැපක් හටගත්තා. නේද? මොන හරි දෙයක් තියෙනවා කිව්වා. ඕ හරි ෂෝක්. අපිට හොඳයි කියලා හිතෙන්නේ. නේද? ඒ ලෝකයාගේ දැක්ම. ඒතර ලෝකයාට පේන්නේ සමහර වෙලාවට දුක් දේ සැපයි කියලා. බුදුහාඳුර පෙන්නන. මේ සසර යන සත්වයාට පේන්නේ දුක් දේ සැප විදිහට. ඒ හින්දා තමයි ඒකේ ආය ආය ඇලෙන්නේ. ඒකට දෙන උපමාවක් තමයි අර පළඟැටිය දැල්ල දකින්න හැටි. නේද? පළඟැටිය මොකද දැල්ලට ඇදිලා එන්නේ? දැල්ල දුකයි කියලා හිතාගෙනද සැපයි කියලා හිතාගෙන? සැපයි කියලා හිතාගෙන. මේ සසරේ යන සත්වයත් ඔය වගේ කියනවා. දැන් දැල්ලේ ඇත්ත තත්ත්වේ මොකද්ද අපිට පේන්නේ? පළඟැටිය සැපටදපත් වෙන්නේ දුකටද? ඔව්, දැල්ලට වැටිලා පිච්චෙනවා නේද? පිච්චිලා මැරෙනවා. ඒව දුකටපත් වෙන්න මේ එන්න හදන්නේ. පළඟැටියට පේනවද මම මේ දුකටපත් වෙන්නයි මේ දුවන්නේ කියලා? නෑ. මුගේ මානසිකත්වයට ඒක සැපයි වගේ පේනවා. ඒකට දුක් දේ සැප විදිහට පේනවා. ඉතින් බුදුහාඳුර පෙන්නනවා මේ සසර යන සත්වයත් ওই විදිහ. ඒකද
එතකොට අවිද්‍යාව කියන්නේ?
අවිද්‍යාව හින්දාම. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියට පේන්නේ නැති කම අවිද්‍යාව. දැන් පළඟැටියගේ අවිද්‍යාව තියෙනවා. ඇත්ත ඇටි හැටි දන්නේ නැහැ. අවිද්‍යාව නිසා මුලාවන් නැති වෙනවා. ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණහම අපි එක එක මත හදා ගන්නවා. නේද? ඒ මතය තමයි මුලාව. දැන් උතන සැපයි කියලා හිතන්නේ මුලාවක්. නේද? දැන් දැල්ල සැපයි කියලා හිතන්නේ එක මුලාවක්. ඒක ඇති උනේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා, අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා මුලාවන් නැති වෙනවා. මෝහය. හරි. දැන් අපේ පළවෙනි දේ ඇත්ත ඇති හැටි අපි දන්නේ. ඒ හින්දා ඔව්. මෙතන ඇති උනේ සැපක් කියලා අපිට හිතෙනවා ආසා කරන්න ගතියක්. මේ හටගත්තු දුකක් කියන එහෙම දැක්මක් නැහැ. හරි. එතකොට අපිට දුක්ඛේ ඥානං නැහැ. බුදුහාමුදුරුවෝ කියන මේ සත්වයාට තියෙන දුක්ඛේ අඥාන. දුක පිළිබඳව ගැඹුරු ඥානය නැහැ. එතකොට දැන් චතුරාර්ය සත්‍ය දකින්න නම් දුක පිළිබඳව ඥානයක් ඇති වෙන්න ඕන. දුක්ඛේ ඥාන. එතකොට තමයි දුක්ඛ සමුදය ඥානං ගැන හිතන්නවත් පුළුවන්. බලගැටිය වගේ තමයි. ඒ මම නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවෝමයි දෙන්නේ ඔය උපමාව. මේ සසර යන සත්‍යව අර බලගැටිය වගේ කියලා. දැල්ලට ඇදිලා ඉන්නේ. ඇයි? දුක් දේ සපයි කියලා හිතනවා. නේද? ඒ හින්දා ඒකට තණ්හා කරනවා. දැන් අපි පළඟැටියා අතින් නවත්තන්න හැදුවොත් අනේ මූ දැල්ලට වැටිලා පිච්චිලා මැරෙනවනි කියලා පළඟැටියා කොහොම හිතනවද? මෙන්න මගේ තරහකාරයෙක් ඇවිල්ලා. එහෙම නේද හිතන්නේ? මම මේ මේ මේක ලබා ගන්නවට මාත් එක්ක තරහයි, මට ඉරිෂයාකාරයි. නේද? ඉතින් බලන්න මේ මෝඩකමටනේ එහෙම හිතෙන්නේ. ඒ වගේ තමයි අපිත් ධර්මය කවුරු හරි පෙන්නලා දෙනකොට බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතනවා මේ අපිට විරුද්ධ අපිට එක්ක ඉරිසියාවට මේ කියන්නේ. එහෙම හිතනවා මේ මෝඩකමට. දැන් ඔගොල්ලෝ සමහරුන්ට කතා කරාම එන්න භාවනා කරන්න කියලා. නෑ නෑ මම මේ වැඩේ කරලා මම මොනව හරි හොවා ගන්නවට තියෙන ඉරිසිය. මම ඇත්තටම එහෙම හිතන අය ඉන්නවා. ඒ මුලාව ගොඩාක් වැඩි. ඒගොල්ලන්ට පේන්නේ නැහැ මේ ඒගොල්ලන්ට හොඳක් කරන්නයි මේ කතා කරන්නේ කියලා. ඉතින් බුද්ධ කාලෙත් එහෙම හිටියා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට බැනපු අය හිටියා. බුදුහාමුදුරුවන්ට. ඉතින් ඒ මෝඩකමට මේක තේරුම් ගන්න බෑ. මෝහෙන් අන්ධ වෙලා. මොකද දුක් දේ සැපයි කියන මුලාව ලොකු මුලාවක ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ සැපපස්සේ දුවනවා. හරි. එතකොට ඔය සත්වයා කියනවා දැන් දුක් දේ සැපයි කියලා පේන ගතිය. එහෙම ಜಾති හතරක් කියනවා. ඒවට කියනවා විපල්ලාස කියලා. අහලා තියෙනවද? සතර විපල්ලාස කියලා ಜಾති හතරක් තියෙනවා. මේ ධර්මයේ දන්න අයට මම ටිකක් කියවි. මේ සත්වය සසර යන සත්වයා විපල්ලාස හතරක ඉන්නේ. විපල්ලාස කියන්නේ දැන් විපරීත කර ඇත්ත අනිත් පැත්ත ගහලා දුක සැප විදිහට දකිනවා. ඈ අනිත්‍ය දේ නিত্য විදිහට දකිනවා. දුක් දේ සැප විදිහට දකිනවා. අනිත්‍ය දේ නিত্যයි කියලා දකිනවා. මේ විපල්ලාස කියලා කියන්නේ. ඊළඟට අනාත්ම දේ ආත්මයි කියලා හිතනවා. නැට අසුබදේ සුබයි කියලා හිතනවා. අසුබදේ සුබයි කියලා හිතනවා. ඔකට කියනවා මේ විපල්ලාස හතර සතර විපල්ලාස කියලා. දැන් අපි ශරීරයේ සුබයි කියලානේ හිතන්නේ. ඔක බලලා 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 තමයි මේක අසුබයි කියලා තේරුම් ගන්න මේ. සාමාන්‍යයෙන් හිතන්නේ මේක හරි සුබ වාසනාවන්ත ලස්සන නේද සුන්දර දෙයක් කියලා හිතන්නේ. ඒක අසුබදේ සුබ කරගෙන මේ අර පිළිකුල් දේ දුක් දේ සැපයි කියලා හිතනවා. අනිත්‍ය වෙනස් වෙන දේ නিত্যයි කියලා හිතනවා. ඔන්න ඔවා තමයි මේ ඒ සසර යන සත්වයා සාමාන්‍යයෙන් ඉන්නේ يعني ධර්මයක් දන්නේ නැති කෙනා ඔය විපල්ලාස ගොඩේ ඉන්නේ සතර විපල්ලාසේ. මුලාව. මේ මුලාව නිසා තමයි එහෙම ඒ මුලාවන් හතරක් තියෙන්නේ. අසුබදේ සුබයි කියලා හිතනවා. මෙහෙමයි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන දන්නවනේ. ඒ තුනේ අනිත් පැත්ත. අනිත්‍ය දේ නিত্যයි කියලා හිතනවා. දුක් දේ සැපයි කියලා හිතනවා. අනාත්ම දේ ආත්මයි කියලා හිතනවා. ඊළඟට අසුබදේ සුබයි කියලා හිතනවා. ඔය හතර. හරි. එතකොට බුදු කෙනෙක් පැහැදිලි කරනවා ඔවයි ඇත්ත තත්ත්වය. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා පෙන්නනවා. දුක් දෙය දුකයි කියලා පෙන්නනවා. අනාත්ම දෙය අනාත්මයි කියලා පෙන්නනවා. අසුභ දෙය අසුභයි කියලා පෙන්නනවා. ඕක තමයි ධර්මයේ පෙන්නන දේ. ඉතින් ඕක අපිට එකපාරට පේන්නේ නැහැ. මේක නුවණින්ම බලන්න ඕන, ප්‍රඥාවෙන්ම බලන්න ඕන. ඒ ප්‍රඥාව වැඩිම තමයි ඊළඟට මේ අපි ලෝකේ කියලා හදාගත්තු එකෙන් මිදෙන්න පුළුවන්. මොකද ලෝකය පවතින්නේ දුක මත කියලාත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. ලෝකය පිහිටලා තියෙන්නේ දුක මත. කියන්නේ ලෝකය කියලා යමක් කිව්වද ওই දුකමයි. අපිට එහෙම පේන්නේ නැහැ. හරි, සාමාන්‍ය මට්ටමේදී එහෙම පේන්නේ නැහැ. ගැඹුරින් බැලුවොත් තමයි පේන්නේ. ලෝකය කියන්නේ දුකයි කියලා පෙන්නලා තියෙනවා. අපිට ඉතින් ඕක තේරුම් ගන්න ටිකක් අමාරුයි මුලින්. ලෝකය හැදිලා තියෙන්නේ අපිට ටිකක් බලන්න පුළුවන් සතර මහා ධාතුන් කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ පොඩ පොඩ දකින්න පුරුදු කරන හැටි. දැන් ඔන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක ඇති වෙන්න හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද? මෙන්න මේ අවබෝධය තුලින් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨිය. නේද? ඒකම ඇති කරගන්න පුළුවන් කියනවා. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකය ඇති වෙන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඕකෙනුත් පුළුවන් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒ කියන්නේ ලෝකය මිදෙන, ලෝකය ඉක්මවා යන දැක්මක් ඇති කරගන්න පුළුවන්. තව තව විදියට ওই සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියලා පෙන්නවා. ලෝකෝත්තර. ලෝකයට අයිති දැක්ම ලෞකිකයි. හරි. දැන් තේරුම් ගන්න අර පළඟැටියා ඉන්නේ ලෞකික දැක්මක නේද? ඌට තේරුම් ගන්න බෑ එතන ඇත්ත තත්ත්වේ. එතන එතෙන්දී අපිට දකින්න පුළුවන් දුක මොකද්ද කියලා ඌ දන්නේ නෑ. දුකට හේතුව මොකද්ද කියලා දන්නේත් නෑ. නේද? ඒ හින්දා තමයි ගිහින් දුකේ වැටෙන්නේ. නේද? දැල්ලට පණින්නේ. ඈ? දැන් ඌ කවදා හරි අවබෝධ කළොත් නෑ උතන තියෙන දුක කියලා එදාට පණීද දැල්ලට නෑ. අන්න දුකයි දුකට හේතුවයි දැක්කහම දුක්ඛ නිරෝධය, දුක ඇති වෙන්නේ නෑ. එහෙනම් ඒකට මාර්ගයක් වඩන්න වෙනවා නේද? ඒක තේරුම් ගන්න. අන්න ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. ඒ දැක්ම આવුත් තමයි මේ මාර්ගේ වඩන්නේ. ඒකයි කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි ලෝකෙන් මිදෙන මාර්ගේ වඩන්න කෙනෙක් පටන් ගන්න. හරි, ලෝකෝත්තර මාර්ගය. එතකොට අපි හොඳට දැනගන්න ඕන ලෝකය මොකද්ද? ලෝකය හටගත්තේ ඇයි? හටගත්තේ ඇයි කියලා දැක්කොත් පේනවා ඒ හේතු නොයදුනා නම් හටගන්නේ නැහැ. නිරෝධයි. හරි. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? ඔන්න ඕක දැනගන්න කෙනාට ලෝකෝත්තර, ලෝකෙන් එතර වෙන දැක්ම ඇති වෙනවා, සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ වගේමයි දුක කියන්නේ මොකද්ද? දුක හටගත්තේ ඇයි? එතකොට ඒ හේතු යෙදුන් නැත්නම් දුක හටගන්න බෑ. අන්න නිරෝධය. එහෙනම් ඒ සඳහා මාර්ගය මොකද්ද? අන්න ඒ කෙනාට දුකෙන් මිදෙන මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි. එකයි. එක එකයි
කියන්නේ
ඈ ලෝකෙම දුකයි. ඔව්. ලෝකය බාර ගැනීමම තමයි දුක තියෙන්නේ. දැන් ඕක මේ මට්ටමේදී ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට තමයි අර මං ගත්තේ අර වතුරට එබෙන බල්ලෙක් ගේ උපමාවක් කිව්වේ. දැන් බල්ලා වතුරට එබෙනකොට මොකද හිතෙන්නේ? තව බල්ලෙක් ඉන්නවා. හරි. ඒ හින්දා තමයි බල්ලා තරහ ගන්නෙ නේද? හරි. දැන් බලන්න බල්ලා දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට බල්ලට ඔන්න ලෝකයක් හටගත්තා. තව බල්ලෙක්. නේද? දැන් ඒ ලෝකෙට හේතුව තියෙන්නේ කොහෙද? බල්ලගේම මෝඩකම නේද? බල්ලගේ ඇත්තට ඉන්න බල්ලෙක් නෙමෙයි. දැන් අපට ඒ හේතුය දෙන්නේ නැහැ නේද? බල්ලෙක්ව අපි හිතන්නේ. අපි බැලුවට හිතන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්නවමයි. ඌට තරහ ගන්න බල්ලෙක් පිහිටලා. නේද? එතකොට ඔන්න බල්ලයි බල්ලා හටගන්න හේතුවයි. දැන් අපි බලනකොට හටගන්නේ නැහැ නේද? නිරෝධයි. අර හේතු යෙදෙන්නේ නැහැ අපේ. අවිද්‍යාව, මෝඩකම, මුලාව ඒවා ටික නැහැ. නේද? එතකොට ඒවා ටික යෙදුන්නේ නැත්නම් අපිට ඒ ලෝකේ නිරෝධයි නේද? දැන් බල්ලට ඕක තේරුම් කරගන්න ඕන නම් ඒ සඳහා මාර්ගයක් වඩන්න ඕන. ඒක තමයි ඒ ලෝකෙන් මිදෙන මාර්ගය. දැන් පේනවද? ලෝකේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? දන්න කෙනාට තමයි මාර්ගය. මොකක් හරි කරලා මේක තේරුම් ගන්න ඕන කියන අදහස එන්නේ. ඕක තමයි ලෝකේ ඉක්මවා යන සම්මාදිට්ඨිය. එතකොට දැන් බල්ලා ඇයි විශ්වාස කළේ බල්ලෙක් ඉන්නවා කියලා? පේන හින්දා. පේන දේ පේන නිසාම තියෙනවා කියලා විශ්වාස කළා. දැන් අපි ඇයි යතන පොල් ගහක් තියෙනවා කියන්නේ? පේන නිසා. පේන දේ තියෙනවමයි කියලා විශ්වාස කරන නිසා. මේක දෘෂ්ටියක් කියන එක පේනවද බල්ලගේ උපමාවෙන්ම? පේන දේ තියෙනවමයි කියලා හිතුවොත් මොකද්ද වැරද්දක් තියෙනවා. ඒක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. පේන දේ තියෙනවමයි කියලා විශ්වාස කරනවා. ඇහැ විශ්වාස කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ විශ්වාස කරන්න එපා. ඔය ඇහැ නිසා හටගන්න විඤ්ඤාණය මායාකාරී කියනවා. ඇහැ නිසා දැනුවත් කරන්නේ විඤ්ඤාණයනේ. විඤ්ඤාණය මායාකාරී කියලාත් කියනවා. ඔව්. ඒතර දැන් බල්ලගේ ඇහැ නිසා හටගත්තු විඤ්ඤාණය මායාකාරය. මායාකාරය මොකද්ද කිව්වේ? ඔය පේන බල්ලා එළියේ ඉන්නවා. අන්න මායාව. මැජික් කාර්යය. නැති බල්ලෙක්ව මවලා දුන්නා. ඒකනේ මැජික් කියන්නේ නේද? මායාව. එතකොට බල්ලා මායාවට අහු වුණා හින්දා විශ්වාස කරනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. හරි. මතක තියාගන්න අපේ ඇහෙත් ඉන්නේ ওই මායාකාරයමයි. බල්ලාගේ ඇහි අපේ ඇහි කියලා ලොකු වෙනසක් නැහැ. ওই වර්ණ සටහනක් හදලා දෙනවා ඇහි. හරි. එතකොට ඒක දකින්නේ අපේ මේ විඥාණය කියන මායාකාරය. එයා මවලා දෙනවා ලෝකයක්. සතර මහා ධාතු ලෝකයක් මවනවා. දැන් බල්ලගේ එහෙන් දැක්කහම බල්ලට මැවෙන්නේ අර සතර මහා ධාතු බල්ලෙක්ම ඉන්නවා. එළියේ තියෙන බාහිර රූපයක්මයි අර. ඒ රූපේ තමයි සතර මහා ධාතු කියන්නේ. නේද? එතකොට ඒක හැදුවේ හදලා තියෙන්නේ බල්ලගේ මනස තුලම නේද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලමයි කියලා. ඉතින් මේවා ටිකක් ගැඹුරුයි. ඒ වුණාට දකින්න බැරි දේවල් නෙවෙයි. ඔව්, ඉතින් සසරේ යන්නේ ওই ලෝකෙ පිළිගන්න තාක්කල්. ඒ කියන්නේ හිතෙන් හදන ලෝකේ එළියේ තියෙනවා කියලා හිතන තාක්කල් ලෝකේට අයිති. ඔය හේතුව දැක්කහම මේක හිතෙන් හදන දෙයක් නේ. ඔන්න ලෝක සමුදය දකිනවා. එදාට ලෝකේ නිරෝධයි. ලෝකේ ඉක්මවා යන දැක්මක් එනවා. එහෙනම් ඒ දැක්ම ගන්න මොකද්ද කරන්න ඕන? ඔන්න සම්මාදිට්ඨිය පහළ වෙනවා. ලෝකයෙන් එතෙර වෙන සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක ලෝකෙට අයිති දැක්මට වඩා වෙනස්. ඒකයි ඒක ලෝකෝත්තර නැත්නම් මේක පෙර නොඇසූ විරු ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියනවා නේ. පෙර නොඇසූ විරු ධර්මතාවයක්. අවබෝධ කළේ කියන ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. මේ චතුරාර්ය සත්‍ය කියන එක පෙර නොයසු විරු ධර්මතාවය. අපි හිතන තරම් ලේසි එකක් නෙවෙයි. අපිට මේ නිකන් පේන්න තියෙන දේ නෙමෙයි, ඊට වඩා ගැඹුරක් තියෙනවා මේක. හරි. විශාල ගැඹුරක් තියෙනවා. හැබැයි අපිට බුදුදහම අහන්න ලැබිලා තියෙන හින්දා ඒක දකින්න පුළුවන්කම තියෙනවා. හරි. බුදුහාමුදුර ගැන ශ්‍රද්ධාවෙන් එහෙම වෙන්න ඇති, අපිට පේන්නේ නැත්තේ තාම අපි බල්ලාගේ දෘෂ්ටියේ ඉන්න හින්දා. ප්‍රඥාව දියුණු නැති හින්දා. නේද? ඉතින් ප්‍රඥාව දියුණු කරන්නත් මාර්ගේ කියා දීලා තියෙනවා. හරි. මේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. එහෙම කළොත් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා කියනවා මේ ජීවිත කාලය තුලම. මරුණයින් පස්සේ නෙවෙයි. දැන් රහතන් වහන්සේලා එක්කෙනෙක්වත් මරණයෙන් පස්සේ නෙමෙයි රහත් උනේ නේද? ජීවත්ව ඉන්න කාලය තුල. ඒ කියන්නේ මේක අවබෝධ කරන්න පුළුවන් ධර්මතාවයක්. හරියට අර බල්ලා රැවටිලා ඉන්නවා කියන එක අවබෝධ කරන්න පුළුවන් මේ ජීවිත කාලෙම. තු නුවණ වැඩුවෝ. ඔව්. ප්‍රඥාව වැඩිමමයි රහත් වීම කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය දැකීමමයි රහත් වීම කියන්නේ. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒවා දකින එක එක මට්ටම් තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන්නේ. ගැඹුරෙන් ගැඹුරට දකින්න පුළුවන්. ඔව්. මේ ලෝකේ කිව්වට අපි හිතන ලෝකේ නෙමෙයි, ඒකෙන් මිදෙන ලවසට. හැබැයි මනුෂ්‍ය ජීවිත කාලේ තුලම පුළුවන් ඒක. නිවීම. දැන් ලෝකය හිතෙන්ම වපු දෙයක් කියලා දැක්ක දවසට ලෝකේ මොනවා වුණත් අපි සැලෙනවද? අපි තරහ ගනී? නැහැ. එතකොට අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ. දුක සැප නින්දා ප්‍රසංසා ඔවට අහු වෙන්නේ නැහැ. ලෝකය කියන්නේ හිතෙන් මවපු දෙයක් විතරයි. පොළොව වගේ. ඔව්. ඒක එක එක උපමා දීලා තියෙනවා. දැන් බලන්න. දැන් බල්ලා තරහ ගත්තේ මොකද? හිතෙන් මවාගත්තු ලෝකෙකට. උගේ අවිද්‍යාවයි මුලාවයි හින්දා. මවාගත්තා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඌ තරහ අරගෙන. ඔය වගේම ඕනනම් ලෝභ කරන්නත් ආස කරන්නත් පුළුවන් ඒ බල්ලට. ඒත් හිතෙන් හදාගත්තු එකක්මනේ. නේ මනසෙම ලෝකයක් හදාගෙන ඕකට ආස කරනවා නැත්තම් ගැටෙනවා. ඔය නිසා දුක් විඳින. ඔය හදා ගන්න ටික තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් බල්ලා රූපයක් මවා ගත්තා නේ. රූපය හටගත්තා. ඒ නිසා වේදනාවකුත් විඳිනවා. සංඥාවකුත් තියෙනවා. සංස්කරණයක් තියෙනවා. නැති බල්ලෙක්ව දැන් සංස්කරණය කරලා ඒවා දැනගත්තු විඤ්ඤාණිකුත් ඌට තියෙනවා. මායාකාරී විඤ්ඤාණ. නේද? ප්‍රශ්නේ තියෙන්නේ ඔය පහ හටගත්තට ඌ දුකටපත් වුණා කියලා ඌ දන්නේ නැහැ. තේරුණා? දැන් අපිත් ඔය පහම සකස් කරනවා. අපි ඒක බාර අරන් සන්තෝෂ වෙනවා. අපි දුක හදාගත්ත කියන එක අපට අවබෝධයක් නැහැ. ඔව්. අපිත් සමානයි. ඉතින් ලෝකේ යන හැම සතාම එක වගේ. ඉතින් අපි කිව්වට බල්ලට වඩා අපි නුවණක්කාරයි කිව්වට අපිත් සසරේ යනවා. අපිම තමයි ওই බල්ලෝ විලා උපදින්නේ. ඕ මේ සසරේ යනකන් ඉතින් තිරිසං ආත්මයක් ලබන භවෙන් මිදිලා නැහැ. නේද? ඒක තේරුම් ගන්න ඕනේ. ලෝකෙට අයිති දැක්මේ ඉන්නකන් අපි මිදිලා නැහැ. ඒ අන්න ඒකයි. දැන් අපි මිනිස්සු වෙලා ඉඳලා ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා. ඒ හින්දා මේක අවබෝධ කරලා මිදෙන්න හැකියාව තියෙනවා. ආර්ය මාර්ගයට වැටෙන්න හැකියාව තියෙනවා. හරි. ඒ ආර්ය සම්මා දිට්ඨිය නැත්තම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න හැකියාව තියෙනවා. අද මේ හැමෝටම මේ අවස්ථාව තියෙනවා. ඔය මුලදී තෙන් ගැඹුරුයි වගේ පෙනුනට ඕක ආය ආය මෙනෙහි කරනකොට ඕවා ටිකෙන් ටික අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕන. එතකොට අන්න තේරුම් ගන්න සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ දුක කියලා බුදුහාමුදුරුව කෙටියෙන් කියපු දෙය තමයි ඒක දුක කියලා. ඒක ටිකක් අපි ලියා ගන්න ඕන. ඔක ගැඹුරුයි කෙටියෙන් කිව්වට. නේද?
ඒකට කියලා
ඔක්කොම කියලා පස්සේ අන්තිමනේ කියන්නේ. දැන් ඔව්. ඔව්. කෙනෙකුට කිව්වට ඕක තේරෙන්නේ දැනෙන දුකෙන් පටන් අරන් ඔය ලෙඩ වෙන එක දුකයි වයසට යන එක දුකයි නේද ගහගහන් ඔව් කියනවනේ. ඔහොම ඔහොම මනස ටික ටික දියුණු කරනවා. ඊට පස්සේ තමයි ගැඹුරු දේ පෙන්වන්නේ. ඔන්න ඔගොල්ලෝ අවබෝධ කරගන්න ඕන කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි. ඒතර කොතන හරි පංච උපාදානස්කන්ධයක් හට ගන්නවද අපි හිතක් හදනවද පංච උපාදානස්කන්ධ හිතක් ඔය හදන්නේ දුක. අර බල්ලා බල්ලෙක් හදනවා කියන්නේ පංච උපාදානස්කන්ධ හිතක් හදන්නේ නේද? ඒ හැදීමමයි උදුකටපත් වීම කියන්නේ. අන්න ඔකයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. දැන් අපි තෝක ගැඹුරින් හිතලා හිතලා තේරුම් ගන්න ඕනේ මේ ආයතනයක් වැඩ කරනකොටම හදන්නේ පංච උපාදානස්කන්ධ හිත. ඔය ඇති වෙන හැටි දැක්කේ නැත්තම්. හරි. ඒ ඇති වෙන හැටිය තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේවා හටගත්තේ මෙන්න මේ හේතු යෙදුන හින්දා. ඔය හේතු යෙදුන්නේ නැත්නම් ඔහොම හටගන්නේ නැහැ. ඔගයි පටිච්ච සමුප්පාදය කියන්නේ. පච්චයා නිරෝධා. පච්චයා කියන්නේ මේ හේතු යෙදුනොත් ඔහොම හටගන්නවා. නිරෝධා කියන්නේ ඔය හේතු යෙදුන්නේ නැත්නම් එහෙම හට ගැනීමක් නැහැ. දැන් බල්ලට බල්ලෙක් හටගන්නේ අවිද්‍යාව මෝඩකම ඔක්කොම හේතු ටික යෙදෙන හින්දා. දැන් අපිට ඒ හේතු ටික යෙදෙන්නේ නැති හින්දා අපිට වතුරේ ඉන්න බල්ලෙක් හටගන්නේ නැහැ. තේනවා? ඒ නිරෝධා. ඔන්න ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාදයමයි ඔය තව වෙන වචන ටිකකින් කිව්වේ. හටගන්න හැටි නිරෝධ වෙන හැටි. හේතු යෙදෙනවා නම් හටගන්නවා. හේතු යෙදෙන්නේ නැත්තම් නිරෝධයි. හරි. ඔක තමයි ඔය එක එක වචන වලින් කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ හේතු ප්‍රත්‍යයෙන් මොනවා හරි හට ගත්තා නම් ඒවා යෙදෙන්නේ නැත්නම් ඒක නිරෝධයි. ඔක අවබෝධ කළොත් සෝවාන් වෙන්න පුළුවන්. දැන් කොණ්ඩඤ්ඤා උදිරෝ සෝවාන් වුණා කියන්නේ ඔන්න ඔක අවබෝධ කළා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. නේද? එහෙම නේද සඳහන් වෙන්නේ? ඉතින් බලන්න ඕක පොඩ්ඩක් ඔවා ආයෙ සාකච්ඡා කර කර බලන්න ඕන. ඔව් කීප සැරයක් ඕවා කතා කරන්න සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න. එතකොට අවබෝධය එනවා ටිකෙන් ටික.
දැන් භාවනාවෙන් ඒ අවබෝධය ලබන්න පහසු වෙනවද?
ඔව් දැන් අපේ මනස නිරවුල් කරගන්න ඕවා දකින්න. දැන් කලබල හිතකින් ඕවා දකින්න අමාරුයි. ඒ හින්දා තමයි අපි සමාධියෙන් නීවරණ ටික යටපත්
කරගන්නේ.
ඔව්. ඔව්. දැන් අපේ තරහ බලවත් නම් ඕවා හිත හිතා ඉන්න පුළුවන්ද? බෑ. හිතට විවේකෙ දෙන්නේ නැහැ. ඒ හිතට අර චිත්ත විවේකෙ හදලා දෙන්නේ මේ සමාධි ධාන වලින්. ඔව්. එහෙම ඒ කලබල නැති සංසුන් හිතක් හදා ගන්නවා. ඒ හිතෙන් මේවා මෙනෙහි කරන්න ඕන. ඒ හිතෙන් සාකච්ඡා කරනකොට තමයි දැන් ඔයගලන්ට දැන් මේ මෙහෙම හරි මේ මට්ටමට හරි වැටෙන්නේ යම්කිසි සමාධියක් හදාගෙනනේ දැන් අහගෙන ඉන්නේ. ඒ හිඳයි මේ මෙහෙම කියනකොට තේරෙන්නේ.
ඒක සාවකාලිකව නීවරණ යටපත් වෙලා තියෙනවා. ඒක ස්ථිරව නැතුව යන්නේ කොහොමද?
ඔය අවබෝධය එනකොට. දැන් හිතන්නකෝ අර බල්ලාගේ නීවරණයක් නේ තරහ ගත්තු එක. නේද? ඒ තරහ යන එක නවතින්නේ කවද්ද? ඇත්ත ඇති හැටි දැක්ක දවසට. ආයි වතුරට ලැබුණාට තරහ යන්නේ නැහැ ඌට ඇත්ත දැක්ක දවසට. අවබෝධය තුනේ. ඒකයි ප්‍රඥාව තුලින් තමයි නැත්තටම නැති කරන්නේ. සමාධියෙන් යටපත් කරන. ඔව් සමුච්ඡේද කියලා කියනවා ප්‍රඥාවෙන් දැකලා නුවණින් දැකලම මේක ඇති වෙන හේතු ඵල මේ ක්‍රියාවලිය දකිනවා. කියන්නේ පටිච්ච සමුප්පාදය දැකලාමයි මේ පටිච්ච සමුප්පන්න වුණ බල්ලෙක් කොහෙ ඉන්නේ? හේතුන් නිසා උත්පාදනය වුණ බල්ලෙ. හේතු යෙදුන් නැත්නම් එහෙම උපදින්නේ නැහැ. නේද? ඒතරේ ධර්මතාවයේ ප්‍රඥාවෙන් දකින්නකොට තමයි සමුච්ඡේද වශයෙන්ම මේවා කෙලස් කැඩිලා යන. ආයේ කවදාවත් ඒ බල්ලා නිසා තරහ ගන්නෑ. ඉතින් අපි තරහ ගන්නේ ලෝකෙින්ද නේ? ඉතින් අපි දන්නේ නැහැ මේ ලෝකේ හැටගන්නේ කොහොමද කියලා. ඒක දැක්ක දවසට ආයි කිසිම විදිහකට හිත සැලෙන්නේ නැහැ මේ බාහිර දේවල් වලින්. ඕක දකින් නැති තාක් කල් තමයි අපි ලෝකෙට අහු වෙලා කෙලස් ගොඩේ ඉන්නේ. මේ ලෝකෙම අල්ලගන්න ගිහින් ආයේ ඒකෙම අර පළඟැටිය දැල්ලට පනිනා වගේ දුකේම ආයේ ගැලෙන්නේ. ලෝකෙ මිදීම තමයි දුකෙන් මිදීම කියන්නේ. ඒකයි. ලෝකය කියන්නේ දුක කියන්නේ එකයි කිව්වේ මුලාවෙන් හදාගත්තු දෙය. හරි. හඳයි. එතනින් අපි අවසන් කරමු නේද? ඕවා දැන් හිතලා ඕවයි ප්‍රශ්න තියෙනවා නම් ආයි අහන්න සාකච්ඡා කරන්න. එතකොට තමයි ඒ අවබෝධය වැඩි වෙන්නේ. ඈ එනි දුක් වෙන්න එපා මේවා මට නම් තේරෙන්නේ නැහැ කියලා. තව සැරයක් දෙකක් සාකච්ඡා කරන්න. දැන් ආයේ අහනකොට ඔය ටිකෙන් ටික ඉතින් අවබෝධ වෙනවා. අර වචන කොට දන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඈ මම වතුරට එබෙන බල්ලාගෙන මතකයි නේ ඒක තේරෙනවා. ඒක ඇති ධර්මය අවබෝධ කරගන්න. අර පාළි වචන ටික දන්නේ නැති වුණාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ওই සිද්ධිය Taman නුවණින් දැක්කොත් අපිත් ඇහෙන් දකිනකොට අර බල්ලා වගේම රැවටෙනව නේද කියලා ඔන්න අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ පේන නිසාම තියනවා කියන දෘෂ්ටියක නේද අපිත් ඉන්නේ. ඒ දැඩි මතය හින්දා නේද බල්ලා රැවටෙන්නේ. පේන දේ එහෙම්මම තියනවා. ඒක දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්නවා. ඔව් ඒක තමයි අපිත් එහෙම රැවටෙනවා නේද කියනොත් ඕක දකින්න පුළුවන් නම් ඒක තමයි ධර්මයේ දැක්කවෙන්නේ. හරි. ඒක අමාරු දෙයක්වත් නෙමෙයි ඕක නිකන් හිත හිතා ඉන්න. මොනවා හරි පේනකොටම අර බල්ලව මතක් කරන්න නවතුර තිබෙනපත්. අපිත් මේ මොනවද හිතෙන් හදපු දේ තියනවා කියලා එළියේ තියනවා කියලා හිතුවා. ඒ කියන්නේ එළියේ රූප තිබුණාට පංච උපාදානස්කන්ධය හටගත්තා කියලා දන්නේ. ඔව්. ඔව් ඒක තමයි ඒ ලෝකෝත්තර දැක්ම නෙමෙයි ওই ලෝකෙට අයිති දැක්ම ඉන්නේ. ලෝකේ පිළි අරන් ලෝකේ දුකයි කියන අවබෝධය එන්නේ නැහැ ඒතකොට. ලෝකය Taman තුලයි කියන අවබෝධය එන්නේ නැහැ. ඔව් හැලෙන්නේ ගැටෙන්නේ ඒ හින්දා. එහෙම තමයි ඕක දැන් ධර්මය අහන්න අහන්න ඒවා විමසන්න විමසන්න තමයි අවබෝධය ටිකෙන් ටික එන්නේ. ඉතින් දැන් පේනවා නේද මේක දැන් ඒ කියන්නේ මේක දැන් මං කිව්ව හින්දා විශ්වාස කරන්න නෙවෙයි. මේ විමසන්න දෙයක් තියෙනවා දැන් නේද? ධර්මයට ගැළපෙන විමසන්න දෙයක් තියෙනවා. අන්න ඒකයි පේන්නේ. දහම අපි කාගේවත් නෙමෙයි. බුදු කෙනෙකුට තමයි මෙහෙම විස්තර කරන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න උත්සාහ කිරීමක් මේ කරන්න. එතකොට මේ කියන දේ ධර්මයට එකඟද එහෙම වෙන්න පුළුවන්ද කියලා ඊළඟට විමසන්න ඕන. ඒක තමයි විදර්ශනය කරනවා කියන්නේ. වචන ටික පාඩම් කර ගැනීම නෙවෙයි. මේක ඇත්ත Taman තුලින් ප්‍රත්‍යක්ෂව දකින්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි විදර්ශනය. දවයේ කලේ විදර්ශන. සාකච්ඡාව විදර්ශනා. ඒකෙන් තමයි ප්‍රඥාව වැඩි වෙන්නේ. තතයි අපේ තියෙන සීලයයි සමාධියයි දැන් මේ කාලය තුල මේ මොහොත් මේ වරුව තුල අපේ හොඳ සීලයක් තිබුණා සමාධියක් තිබුණා. දැන් ඒක තමයි ප්‍රඥාවට උදව් වෙන්නේ. මේවා හොයනකොට වැඩෙන්නේ ප්‍රඥාව. නුවණින් දකින්න. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න විඥාන මායාකාරයෙන් ටික ටික මිදෙන්න පුළුවන්. අපි මෙච්චර කල් ජීවත් වුණේ ලෝකෙට ඇති දැක්ම කියන්නේ විඥාණයෙන් දෙන මායාකාරයට අහු වුණා. එතන අපි ආයතන 6 විශ්වාස කළා. දැන් ආයතන 6 ඉක්මවා දැක්ම තමයි ලෝකෙන් මිදීම. ලෝකේ ඉක්මවා යන මාර්ගය කියන්නේ. දැන් හොඳයි. දැන් සතුටු වෙන්න පුළුවන් මේ සීල සමාධි ප්‍රඥා වැඩෙන සිත් ගොඩාක් හැදුනා. ඒවා ඔක්කොම කුසල් සිත්, බලවත් කුසල් සිත්. ඒක තමයි මහානිසංස කුසල් කියන්නේ. නිවන් අවබෝධයේ පිණිසම හේතු වෙනවා. නිවන් අවබෝධ වෙනකම් විපාක දීමේ ශක්තියක් තියෙනවා. ඒ හින්දා ඒවා මහානිසංස කුසල්. ඒවා සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් හැමෝටම. තේ පිං ගොඩාක් රැස් කරගත්ත මොහොතක් අපට පුළුවන් ඒව අනුමෝදන් කරන්න. පිං බලාපොරොත්තු වෙන කිසි දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පිං අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මා අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් ආදී යම් කිසි උපද්‍රවයක් වෙන්න තියනා නම් ඒ වයින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපත්තියක් ලැබලා පිං බලාපොරොත්තු වෙන්නා නම් මේ පිං තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙන්න. එහෙම සතුටටපත් වෙන ඒගොල්ලෝ හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පිං හේතු ආසනා වෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පිංවල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ප්‍රාර්ථනාව වෙන්න ඕන නිවන් අවබෝධ වෙන කම්ම යාව නිබ්බාන පත්තිය. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමෝයි. බාලයන් කියන්නේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින අය. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්න ලැබෙන්න මේ පිං හේතු ආසනාවෙන්. සතන් සමාගමෝ හෝතු කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න මේ පිං හේතු ආසනාවෙන්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එතකොට මේ අවිද්‍යාව නිසා සිදුවෙන මුලා වලින් අපි සංකාර කරනවා. දැන් වතුරට ඉබෙන බල්ලා සංස්කරණයක් කළා. ඈ ඔය සංකාර හින්දා තමයි මේ දුකටපත් වෙන්නේ. එතකොට තේරුම් ගන්න තියෙනවා ඔය සංකාර සේරම අනිත්‍යයි. මේ හදපු හිතක් නිසා ඇති වුණ දෙයක්. හිත නැති වෙනකොට ඒක නැති වෙලත් ඉවර. නේද? හටගත්තා නිරුද්ධ වුණා. අනිත්‍යයි. ඒ කියන්නේ සබ්බේ සංකාර සියලු සංකාර අනිත්‍ය. ඇති වෙනව නැති වෙනව. වතුරේ ඉන්න බල්ල ඇති වෙනව නැති වෙනව නෙමෙයි. මේ සංස්කරණය හිතෙන් ඇති වෙන චේතනාව. හටගත්ත නිරුද්ධ වන අනිත්‍යයි. ඒතර සබ්බේ සංඛාරා අනිච්ඡාති බව තේරුම් යන්න ඕන. ඒ වගේම මේ සංස්කාරයේ අපිය දුකටපත් කරා. ඒ බල්ලව දුකටපත් කළා නේද? තරහා දීලා. ඒතර සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක තේරුම් යන්න. ඔයත් ඇති හැටියට තේරුම් ගන්න ඕනේ. ඒක තමයි යදා පඤ්ඤායේ පස්සති. එතකොට අර මේ මුලාව හින්දා හදාගත්තු දුක අතාරිනවා. අතනි බින්ද තී දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඔක තමයි විසුද්ධියට නිවනට මාර්ගය. ඒ වගේම තමයි මේ හිතට අරමුණු වෙන ඒවට අපි කියනවා ධර්මතා කියලා. සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනාත්තාති. අන්නෝක ඇත්ත ඇති හිතට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ නිසා ඒ මුලාව හින්දා ඇති වුණ දුකෙන් අතාරිනව. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සමග්ගෝ විසුද්ධිය. ඒ ගාථා කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.